මං හිතන්නේ දැන් අපිට මේක තනියම ගෙදරදි කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මම හිතන හොඟක් දෙනකොට දැන් යම් කිසි චිත්ත ඒකාග්‍රතාවයක් තියෙනවා කියලා මං හිතනවා. එතකොට දැන් අපි මේක හෙට උදේ වෙනකම් කරන්න ඕනේ කියලා කාට හරි හිතෙනව නම් චුට්ටක් අතුස්සන්න ඕන කියලා දැන් නිකන් පොඩ්ඩක් හොඳයි හොඳයි වගේ කියලා හිතෙනව නම් මේකෙන් මට යම් කිසි එකඟ බවක් එනවා වගේ කියලා හිතෙනවා වගේ කියලා හිතෙනව නම් පොඩ්ඩක් අතුස්සන්න ඒක දිගටම කරන්න ඕනේ කියලා. එහෙම විශේෂත්වයක් නැහැ. හොඳයි. අපි එහෙනම් ඊළඟ කමටහනට යමු. නෑ අට්ටික සංඥාව පුරුදු කිරීමෙන් අපි මෙතෙන්දී අවශ්‍ය කරන අසුභය, ඒ කියන්නේ අපේ ශරීරයේ ඇතුළාන්ත සටහන් අපිට දැනෙන විදිහට, ඒ කියන්නේ මෙතනදී ඒකාග්‍රතාවයක් ඇති වෙනවා ලොකු. නමුත් මේ ක්‍රමවේදය හොඳයි, මේ ප්‍රශ්නේ අහපු එකත් මම ඒක පැහැදිලි කරන්න. මේ වගේ අපිට දැන් කෙස් ලොම් නිය දත් සම් මස් නහර ඇට ඇට මිදුළු ආදි වශයෙන් තියෙන අසුභ භාවනාව කරද්දි තුඟක් අය නිකං ඒක කියව කියව ඉන්න උත්සාහයක් ගන්නවා. ඊළඟට දැන් දන්තා කියනකොට එළියෙන් දත් මේ ඔය දැකලා තියෙන දත් සෙට් එකක රූපයක් එළියෙන් තියාගෙන දන්තා 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 කියනවා. එතකොට තමන්ගේ ශරීරයේම කෙස් ලොම් නිය දත් සම්මස් නහර ඇට ඇට මිදුළු ආදිය පිළිබඳ ඔය ක්‍රමයෙන් අපිට මෙනෙහි කරන්න පුළුවන්. හරි. ඔකත් එක්ක ලොකු අසුබ හැඟීමක් තමයි ඇති වෙන්නේ. මේ සිහිය පවත්වගෙන හිටියොත් ඒක නාම රූප පරිච්ඡේද දක්වාම ඉස්සරහට අර යන්න පුළුවන්. හරි. ඒක මම පස්සේ පැහැදිලි කරන නාම රූප පරිච්ඡේද කියන්නේ මොකක්ද කියලා. අසුභ කමට අහන්නට පහසුවක් වෙනවා මේක අපි මේ පුරුදු කරපු කරන විදිහ. සාමාන්‍යයෙන් ඔය දැන් ඔය ලේ කියනකොට මස් කියනකොට ඔය විදිහටම පුරුදු කරන්න ඕනේ. ඒ කියන්නේ ඔය විදිහටම අපේ ශරීරයේ මස් තියෙන තැන් දැන් මන්සං මන්සං කියනකොට ශරීරයේ මේ හැම අයින් කරලා මස් තියෙන තැන් පිළිබඳව අවධානය යොමු කරගෙන ඒ විදිහට මෙනෙහි කරන්න ඕනේ. හරි. ඒක මතක් වෙනකම්. එතකොට ඒක පිළිකුලත් එක්ක වර්ණ වශයෙන් සටහන වශයෙන් කියන්නේ වර්ණ වශයෙන් සටහන වශයෙන් ගන්ධ වශයෙන් පිහිරි තැන වශයෙන් කියලා අසුභ භාවනාවක් තියෙනවනේ එහෙම. ඒක කමටහන මේ හොයාගන්න අසුභය මෛත්‍රිය අපි මෙහෙදි කරන්නේ නැහැ. කරන්නේ නැති එක දීර්ඝ වශයෙන් කරන්න ඕනේ හින්දා. ඒව අනිත් එක සමාජයේ ප්‍රකටයි අපිට කියවපුවාම බලපුවාම තේරෙනවා. ඒ දෙක තේරෙනවා. දැන් අසුභ කමටහන කරපු එකක් අහනකොට මේක කරපු හින්දා හොඳට තේරෙනවා. දැන් මට ඕන කරේ දැන් අපි යම් කිසි ශරීර පිළිබඳ තියෙන ඇල්මක් තියෙනවා නම් දැන් ඒක මතක් වෙනකොට ටිකක් හරි ඇටි සැකිල්ල ගැන මතක් වෙනකොට ඒ තියෙන ඇල්ම අයින් කරන්න. හරි. ඒකත් එක්ක ඇති වෙන ඒකාග්‍රතාවය අපිට ගොඩක් වටිනවා මේ භාවනාවේදී. හරි. හොඳයි. දැන් පසුව පුළුවන් දැන් ඔය හැම එකක්ම අරගෙන ඊට පස්සේ ඒක ඕන නම් ධාතු මනස කායය පැත්තට හරවනකොට මේ වගේ ඒකාග්‍රතාවයක් ඇති කරගෙන ඒක යොදා ගන්න පුළුවන්. නෑ ඒක මෙහෙම දැන් ධාතු මනස කායයේ තියෙන විදිහක් තියෙනවනේ. දැන් ඒක මම ඕන වෙනම කියන්නම්. දැන් අනිත් අය ඔක්කොගේම අවධානය ඒකට යනවා. එහෙම වුණොත් අපි මෙතනදී කරන්නේ නැති හින්දා ධාතු මනස කායය අපි කරන්නේ නැහැ. ඒ වෙලා යන දේවල් හින්දා අතරම ඉතින් පටවිය මේක පටවිය කියලා අරගෙන පටවියට සමවැදීමක් තමයි සිද්ධ කරන්න ඕනේ. ඒ කියන්නේ පටවි ගතියට ඒක ගොඩක් පහසුවක් වෙනවා මේකත් එක්ක. එහෙම පුළුවන් ඕනනම් අපිට කැමති පැත්තකට කමටහන කරවගෙන යන්න පුළුවන් නිවැරදිව යනකොට. හොඳයි. දැන් අපි යමු එහෙමනම් ඊළඟ පොඩි කාරණාවකට. අපිට හෙට උදේ වරුවම මේක සිද්ධ කරන්න වෙනවා. උදේ වරුවම හෙට උදේ 8ට කමටහනක් එන්නේ. මේක තමයි වැඩසටහනේ එම හැම එකටම වැදගත් කියන නේමට මේක තමයි වැදගත්. මේක වේදනාන් පස්සනාවයි මේ කමටහනයි තමයි. මේකේ කොටස් දෙකක් තියෙනවා. එතකොට හෙට උදේවරු එකක් කරලා හැන්දවරුවේ අනිත් එක කෙරෙන්නේ. මේකේ වටිනාකම කියන්නේ මේ කමටහනෙන් තමයි අපිට සාමාන්‍ය ජීවිතයේ ඉතා සාමාන්‍ය විදිහට ඉන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල සකස් වෙන්නේ. අනිත් අය හින්දා ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව වාසය කරන්න පුද්ගලයෙක් හින්දා ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව වාසය කරන්න පුළුවන්කමක් ලැබෙනවා මේ කමටහනේ. මේ අපි කියන්න හදන්නේ අනාත්මය ගැන. එතකොට මේක දී කොච්චර එහාට එක යනවද කියනවා නම් අපි කමටහන ඉවරුණාම අපිට තේරෙන්න ඕනේ අවශ්‍ය නම් මට මං වර්ධනය කරොත් මේක අතපය හතර කවුරු හරි මගේ කපනකොට කපුවොත් මං වැරද්දක් නොකර අතපය හතර කැපුවොත් ඒ අතපය හතර කපද්දි පවා මට ඒ තැනැත්තා පිළිබඳව ගැටීමක් නැතුව ඒ තැනැත්තා පිළිබඳව පුද්ගල වශයෙන් තරහක් ගන්නේ නැතුව පුද්ගලයෙක් විදිහට තරහක් ගන්නේ නැතුව වාසය කරන්න පුළුවන් මානසික තත්ත්වයක් සකස් කරගන්න පුළුවන් කියන එක පැහැදිලි වෙන්න ඕනේ මේ කමටහන ඉවර වෙද්දී. හරිද? හොඳටම පැහැදිලි වෙන්න ඕනේ මේ කමටහන ඉවර වෙද්දී අපිට පුද්ගලයෙක් වශයෙන් මේක මේ කමටහනෙන් ඒ කියන්නේ පුද්ගලයෙක් වශයෙන් තරහක් එන්නේ නැහැ කියන එක හොඳටම පැහැදිලි වෙන්න ඕනේ. හරි? ඉතින් ඒ අරමුණ අපි තියාගෙන ඉස්සරහට යන්. දැන් පළවෙනියෙන් අපේ ශරීරය පිළිබඳව ඔකොටම ඉස්සෙල්ලා මම හැමෝගෙම අහන්නේ අපිට මගේ කියලා හැඟීමක් තියෙනවා. මගේ කියන හැඟීම ඇති වෙන්නේ මගේ කියන හැඟීම ඇති වෙන්නේ ඇයි? මේ ලෝකේ බොහෝ දේවල් තියෙනවා. ඒ දේවල් අතර මට ඔකොටෝ මගේ කියන හැඟීම ඇති වෙන්නේ නැහැ. දැන් මේ රටට සාපේක්ෂව අපි ලංකාවට කියනවා මගේ රට කියලා මගේ කියන හැඟීමක් තියෙනවා. ඒකෝ බලන්න එතන තියෙන එක ලක්ෂණයක්. මෙහෙද මේ රටේ නීතියත් එක්කද මම නිදහසේ ඉන්නේ ලංකාවට ගියාමද මට නිදහස තියෙන්නේ. ඒ කියන්නේ මං කැමති විදිහට ටිකක් හැසිරෙන්න වඩා ඉඩ තියෙන්නේ. මං කැමති විදිහට මං අකමැති දේවල් නවත්තගෙන කැමති දේවල් කරගෙන හැසිරෙන්න වඩා නිදහස තියෙන්නේ ලංකාවේද මෙහෙද? ලංකාවේ. ඒකින්ද මං මට මගේ කියන හැඟීමක් තියෙනවා ඒ රට ගැන. ඒ රටේ තියෙනවා නොයෙකුත් ගම් ගොඩක් නේද? ගම්මාන ගොඩක් තියෙනවා. ඒකෙන් මං එක ගමක ඉන්නවා. මගේ ගමේද මට වැඩියෙන් නිදහසේ එහාට මෙහාට ගිහිල්ලා කට්ටියත් එක්ක කතා කරලා කැමති විදිහට ඉන්න පුළුවන් වෙන්නේ වෙන ගමකදීද? මගේ ගමේදී. එහෙනම් ඒකට මට මගේ කියලා හැඟීමක් ඇති වෙලා තියෙනවා නේද? ඊළඟට ඒ ගමේ තියෙනවා ගෙවල් ගොඩක්. මගේ ගේ කියලා එකක් තියෙනවා. අනිත් ගෙවල් වලට ගිහිල්ලා මං කටයුතු කරනකොටද මට නිදහසේ කැමති නම් බුදිය ගන්නවා, කැමති නම් ඇඳුම් පිරිමි කෙනෙක් ඇඳුම් ගලවලා දාලා ඉන්නවා, කොණ්ඩෙ කඩාගෙන ඉන්නවා. එහෙම කැමති විදිහට ඉන්න තියෙන්නේ මේ මගේ ගෙදරද? ඒකින්ද මට අනිත් ගෙවල් වලට වැඩිය මගේ ගෙදරට මගේ කියලා හැඟීමක් තියෙනවා. මගේ ගෙදර ඉන්නවා තව කට්ටියක්. ඒ කට්ටියගේ ශරීරද දැන් මට මං කැමති වෙලාවට අත් උස්සන්න, කකුල් උස්සන්න, කතා කරන්න එහෙම පුළුවන්කම තියෙන්නේ මේ ශරීරය. එන මට අනිත් ශරීර වලට වැඩිය මේ ශරීරය ගැන මගේ කියන හැඟීම තියෙනවා. ඒතර මේකෙන් මම මේ කියන්න උත්සාහ කරේ දැන් අපි පුද්ගලයෙක් එක්ක සාමාන්‍ය අසුරක් තියෙනවා. සාමාන්‍ය අසුරක් තියෙනකොට මට මගේ කියන හැඟීමක් නැහැ. ටික ටික අපි කියන බැඳෙනවා කියලා, බැඳීම ඇති කරගන්නවා. නේද? සමහරවිට අපි ගිවිසුම් වලට එනවා. හරිද? ඒ කියන්නේ ආදර සම්බන්ධතාවයක් ඇති කරගන්නවා. එහෙම කලින්ද මගේ කියන හැඟීම තියෙන, දැන් පස්සේද මගේ කියන හැඟීම තියෙන. ඇයි ඒ පස්සේ මගේ කියන හැඟීමක් ඇති වුනේ? මට ලෙන්ගතුයි කියන තැන තියෙන්නේ මොකක්ද? මට විශ්වාසයක් ඇති වෙනවා. එයා මං කියන විදිහට වැටික් කරනවා. මං කියන විදිහට ඉන්නවා. මං කියන විදිහට හැරෙනවා. මං කියන විදිහට කතා කරනවා. මට අනුකූලයි නේද? මට පාලනය කරගන්න පුළුවන්. අපේ ගෙදර ඉන්න දරුවෝ, අල්ලපු ගෙදර ඉන්න දරුවන්ගේ මගේ දරුවෝ කියලා මට මෙහෙ හිතෙන්නේ. අර කට්ටිය මං කියන විදිහට ඉන්නේ නෑ, මේ කට්ටිය මං කියන විදිහට ඉන්නවා කියලා අදහසක් තියෙනවා. හරි? එහෙනම් හැම වෙලේම මගේ කියන අදහස ඇති වෙලා තියෙන්නේ කුමන හේතුවක් හින්දාද? පාලනය කරන්න පුළුවන් කියලා. පාලනය කරන්න පුළුවන් කියලා අදහසක් තියෙනවා. පාලනය කරන්න පුළුවන් කියන්නේ මොකද්ද? මෙන්න මෙහෙම වෙන්න ඕනේ, මෙන්න මෙහෙම නොවෙන්න ඕනේ කියලා මට මේ ලෝකේ සමහර දේවල් ගන්න පුළුවන් කියන එකයි පාලනය කරන්න පුළුවන් කියන එකේ තේරුම. හරි? එහෙම නේද? හා. එතකොට බුදුරජාණන් එන්නේ ඒකට කියනවා මට ඕන හැටියට මෙසේ වේවා මෙසේ නොවේවා කියලා සමහර දේවල් හදන්න පුළුවන් නම්, සමහර කොටසක් අල්ලගෙන යන්න පුළුවන් නම් අන්න ඒකට කියනවා ආත්මයි කියලා. ඒ හැඟීම තමයි අපිට ඒ කොටසට මං කියන මගේ ආත්මය, ආත්මීය දේවල්. ඒවා නිකන් මං ඒ කියන්නේ ආත්ම කියන හැඟීම හැදිලා තියෙන්නේ අන්න එහෙම අතීතයේ ඉඳන් මම මේක අරගෙන ඇවිල්ලා මට ඕන හැටියට වර්තමානයේ දැන් මම ඕන හැටියට තියා ගන්නවා, අනාගතය දක්වා මට ඕන හැටියට අරයනවා. ඒකින්ද මේක මගේ එකක් නේද? මගේ ගෙදර මම මට ඕන හැටියට අතීතයේ ඉඳන් අරන් ගියා, මගේ අම්මා මට ඕන හැටියට අරන් ගියා, මගේ දරුවෝ මට ඕන හැටියට මම අනාගතය දක්වා අරගෙන ගියා, අරගෙන යන්න ඉන්නේ නේද? මාව පුංචි කාලේ ඉඳන් අරන් ගියා. ඒකින්ද අපි ආත්ම ගොඩක් එකට බැඳිලා නේද, බැඳිලා සංසාරේ යනවා කියන හැඟීමකින් තද බල නේද බැඳීම් තියාගෙන අපි ඉන්නවා එකට යන ආත්ම කියලා. සමහරවිට කවුරු හරි ළඟින් ඉන්න කෙනෙක් හම්බුනහමත් දෙන්නත් එක්කත් කල්පනා කරනවා අපි කොහේ හරි ඉඳලා ඇති නේද, නැත්තම් මෙහෙම වෙන්නේ නැහැ කියන බැඳිලා ඇවිල්ලා කියලා කියා ගන්න හදන්නේ. දෙන්නට මේක හිතලා දෙන්නට මේක හිතුනොත් නම් මලාම තමයි නේද? එතකොට ඉතින් එතන ආයසරයක් ඒක අලුත් මේ කරදර සහිත බැඳීම් ඇති වෙනවා තද බල. ඉතින් ඒ වගේ තමයි මේක ඔන්න ඔය ප්‍රශ්නේ තියෙනවා. හැබැයි බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සබ්බේ ධම්මා අනාත්තාති කියලා. බුදුරජාන් වහන්සේ දේශනා කරද්දී සබ්බේ ධම්මා කියද්දී නිවනවත් ආත්ම නැහැ. සබ්බේ සංඛාරා අනිච්චාති, සියලු සංස්කාරයන් අනිත්‍යයි, හැබැයි නිවන නිත්‍යයි. සබ්බේ ධම්මා අනාත්තාති කියන්නේ හේතුව නිවනවත් ආත්ම වෙන්නේ නැහැ. ආත්මකට ගන්න බෑ. ආත්ම කියලා දෙයක් මේ ලෝකේ නැහැ. මොහොතකටවත් ආත්ම වෙන්නේ නැහැ. එහෙනම් දැන් අපිට තියෙන ලොකු අභියෝගය දවස් එකහමාරක් කියන්නේ හෙට රෑ වෙනකම්ම මේ අභියෝගයට තමයි මුණ දෙන්න වෙන්නේ. මොකද මේකත් එක්ක අපි වේදනාව පැත්තට ආය යනවා. මේ මොකද්ද අභියෝගය? මේ සියල්ල තේරුම් ගන්න ඕන තමන්ගේ තුලින් අවබෝධ කිරීම කෙසේවතත් සියලු දේ අනාත්ම වෙන ආකාරය බුදුරජාන් වහන්සේ දේශනා කරා නම් අනාත්මයි කියලා. එහෙනම් මගේ කියලා මාත්‍රිය හැඟීමක් ගන්න බැරි වෙන්න ඕනේ මේ ලෝකේ තියෙන කිසිම දෙයක් ගැන. නැයි ඔක්කොම වැරදිච්ච ඒවා වෙන්න ඕනේ. එක්ක බුදුහාමුදුරන්ට වැරදෙන්න ඕනේ, එක්ක මට වැරදෙන්න ඕනේ. නේද? අපිට ඇතුළාන්ත විශ්වාසයක් තියෙනවා බුදුරජාණන් වහන්සේට වැරදින්නේ නැහැ කියලා. එහෙනම් මට වැරදිලා තියෙන්න ඕනේ. මම මගේ වැරද්ද හදා ගන්න ඕනේ. නේද? මම මගේ වැරද්ද හදා ගන්න ඕනේ. එහෙනම් මට එක්ක කොනක ඉඳන් අනිත් කොනට යනකම් පිරික්ස බලන් වෙනවා. දැන් තමයි අභියෝගයක් තියෙන්නේ. හරිද? පිරික්ස බලන් වෙනවා. මේ මොකද මේ මගේ උනේ මට? ඒක කොතනද වැරදිලා තියෙන්නේ කියලා. ඉතින් ඒකට තමයි ඉන්නේ මම. ඉතින් මමත් අභියෝග කරලා කියනවා ඕනම ප්‍රශ්නයකට ඕනම තැනක ආත්මයි කියලා පෙන්වුවොත් ලෙහෙලා පෙන්වන්න මං ලෑස්ති. එහෙම ලෑස්ති වෙලා තමයි අනාත්ම කමඨාන්ට එන්න ඕනේ. ඒක සටනක් තනිකර ওই පැත්තයි මේ පැත්තයි අතර තියෙන ගුරුවරයා සහ ගෝලයා අතර තියෙන සම්පූර්ණ ද්වන්ද සටනක්. ওই පැත්තෙන් ආත්මයි ආත්මයි කියද මේ පැත්තෙන් අනාත්මයි කියන්න පුළුවන් වෙන්න ඕනේ ඕනම දෙයකට. ඒකින්ද මේ දින කීපයේ මේ දවස් එකහමාරේ අපි උපරිම වශයෙන් අපේ ඔය තියෙන හැඟීම තේරුම් ගන්න ඕන කොතනද වැරදිලා තියෙන්නේ කියලා. ඒ ටික වැරදිලා තියෙන තැන තේරුම් ගත්තොත් පස්සේ අදා කරන්න ඕන දේ තේරුම් ගන්න පුළුවන් වෙයි. හරි, හොඳයි. එහෙනම් දැන් අපි කෙටියෙන් බලමු තත්ත්වයන් වල වැරදීම් තියෙනවද කියලා. මේ සඳහා ඉස්සෙල්ලාම පොඩි හැඟීමක් හදාගන්න තමයි පළවෙනියෙන් උත්සාහ කරන්නේ. ඒක පොඩි නෑ, හදාගන්න එක ලොකු වටිනාකමක් තියෙනවා. මේකට අපි උදාහරණයක් පාවිච්චි කරනවා. ඒක පහසුම හින්දා හැමදාම අපි එකම උදාහරණයක් පාවිච්චි කරන්නේ. ඒ තමයි කුලී නිවසක වාසය කරන කෙනෙක් ඉන්නවා. කුලී නිවසක වාසය කරන කෙනෙකුට ඒ කුලී නිවස යම් ප්‍රමාණයකට පවත්ව ගන්න පුළුවන්ද බැයිද? තමන්ට ඕන හැටියට පුළුවන්නේ අතු ගන්න පුළුවන්. එතකොට දොරවල් වහන්න පුළුවන්, දොරවල් අරින්න පුළුවන්, උත්සවයක් ගන්න පුළුවන්, උගා දේවල් කරන්න පුළුවන්, පිරිසිදුව තියා ගන්න පුළුවන්, කැමැති කැමැත්තෙන් බඩු තියන්න පුළුවන්. හැබැයි එයාට කිසිම විදිහකින් මගේ නිවස කියලා අදහසක් එනවද? පුළුවන්කම තිබුණාට එන්නේ නැහැ. මගේ නිවස කියලා අදහසක් එන්නේ නැහැ. ඇයි ඒ එන්නේ නැත්තේ? ඔව්, ඒ නිවස වෙනස් කරන්න බෑ. කඩන්න බෑ, හදන්න බෑ, පාට ගන්න බෑ නේද? යන්න කිව්වොත් යන්න වෙනවා. වෙන කෙනෙකුට පවරන්න බෑ නේද? අපිට වෙන කෙනෙකුට කුලියට දෙන්න බෑනේ, කුලියට අරගෙන. එහෙම මොකුත් කරන්න බෑ. අන්න ඒ ලක්ෂණ ටික තමයි ඔය මගේ කියන හැඟීම් මාත්‍රයක්වත් එන්නේ නැති වෙන්න හේතුව. නේද? අර බඩු තියෙනවා තැන් තැන් වල පිරිසිදු කරනවා, උත්සව ගන්නවා, වහලා දාලා තියෙනවා උන්නම් නේද? දවස් ගණන් වහලා දාලා තියන්න පුළුවන්. ඉතින් ඒ නමුත් අර ලක්ෂණ ටිකට අපි කියනවා සම්පූර්ණ අයිතිය කියලා නේද? අයිතිය මට නැත්තම් මට ඒවා කරන්න බෑ. ඉතින් ඒකින්ද කුලී නිවසක ඉන්න කෙනෙකුට අපි යම් විදිහක කිව්වොත් ඔයාගේ කුස්සිය පොඩි වැඩිනේ කියලා. මොකද්ද කියවෙන්නේ එයාට? මොනවා කරන්නද? කරන්න දෙයක් නැහැ. කරන්න දෙයක් නැහැ කියලා එයාට කියනවා, මට කරන්න දෙයක් නැහැ, මේක මගේ නෙවෙයි. නේද? ගාලා තියෙන පාට හොඳ නැහැ කිව්වොත්, කරන්න දෙයක් නැහැ, මේක මගේ නෙවෙයි කියලා කියනවා. නේද? අන්න එහෙම කියවෙන්නේ එයාට කරන්න දෙයක් නැති හින්දා. ඒක එතන එයාට අසරණයි, එයාට තියෙන්නේ ඉන්නයි. නේද? හොඳයි. අපි අපේ මූණ බලලා තිනවා කණ්ණාඩියෙන්. හරිද? ඒක බලපුවම අපිට හිතෙන්නේ මේක හරියව ලස්සනයි, මේක හරි කැතයි, මේ වගේ මූණක් තියාගෙන ඉන්නේ නේද, තියාගෙන ඉන්න බැරි තරම් මේක හොඳ නෑ කියලා හිතෙනවා. එතකොට මම ඇහුවොත් කවුරු හරි අපෙන් අහනවා, හොඳ හරි මූණ හොඳ නැද්ද, හොඳ නැති මූණ තියාගෙන ඉන්නේ ඇයි කියලා. එතකොට අපිට දෙන්න වෙන උත්තරේ මොකද්ද? මොනවා කරන්නද? කරන්න දෙයක් නෑ. නේද? මේකේ පාට මට මූණේ පාට වෙනස් කරන්න මට බෑ, හැඩේ වෙනස් කරන්න බෑ. නේද? එතකොට ඒ වගේ මුකුත් කරන්න බෑ, තියෙන විදිහට ඉන්න වෙනවා. එහෙනම් මූණ මගේ කියලා ගන්න පුළුවන්ද? ඔන්න දැන් මට මගේ ශරීරය, අපි අපේ ශරීරයෙන් පටන් ගත්තා මේ වැඩේ, අපේ ශරීරයට මට මගේ කියන හැඟීම ඇති වෙනවා. එහෙනම් මූණ තියා උස වැඩිනේ කිව්වොත්, කොට වැඩිනේ කිව්වොත්, කළු වැඩිනේ කිව්වොත්, සුදු වැඩිනේ කිව්වොත්, මහත වැඩිනේ කිව්වොත්, කෙට්ටු වැඩිනේ කිව්වොත්, ඔන්න දැන් එන ගැටලු ටික මතක තියාගන්න ඕනේ. ප්ලාස්ටික් සර්ජරි වලින් මූණ හදන්න පුළුවන්. හරිද? කා මේ මොනවද දුවලා නම් මනම් කරලා මහත අඩු කරන්න පුළුවන්. ඔය ප්‍රශ්න ටික මතක තියාගෙන යන් ඔහොම ඉස්සරහට දැන් අහලා විසඳ ගන්න ඕනේ පස්සේ. හරි, ආවනම් ඉස්සෙල්ලා අපි චුට්ටක් ඔහොම යම් ප්‍රශ්න අහන්න, ඊට පස්සේ මම දෙන්නම් ප්‍රශ්න මතක තියාගන්න. ප්‍රශ්නයක් කියලා මං කිව්ව එකයි, හැම තැනක්ම විසඳෙන්න ඕනේ. හරි, ඒවා හිමින් කතා කරන්න තියාගෙන. නමුත් දැන් තේරෙනවා අපිට මේක මගේ කියලා ගන්න බැරිකම තියෙන වග තේරෙනවා. නේද? හරි, දැන් එහෙම කිව්වොත් අර මුලින්ම අපිට හිතන්න පුළුවන් කුලී නිවසෙත් පොඩි පොඩි බඩු ටිකක් එහාට මෙහාට කරන්න පුළුවන්, දොරවල් ඇරලා තියන්න පුළුවන්, එහෙම කියලා මගේ හැඟීමෙන් නැහැ. ඒ වගේ මේක සම්පූර්ණයෙන් වෙනස් කරන්න බෑ. මේක අනිතක වෙනස් කරලා තල්ලු කරලා තිබ්බත් මොකද වෙන්නේ? අපි දැන් ප්ලාස්ටික් සර්ජරියක් කරා කියලා ඒ වෙලාවෙ නම් ආයෙ දිරනවා. නේද? ආයෙ වෙනස් වෙනවා. ඒක ගලාගෙන යනවා වගේ වෙනස් වෙනවා. එහෙනම් මට ඕන හැටියට මේ ශරීරය තියාගන්න පුළුවන් කමක් නැහැ. හොඳට ඒ බව, ශරීරයේ ස්වභාවය පිළිබඳව, ස්වභාවය පිළිබඳව හොඳට බල 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 උසකම මිටිකං කළු සුදු කෙට්ටු ආදි වශයෙන් මේ ශරීරයේ ස්වභාවයන් එකක්වත් මං හිතලා හදාගත් ඒවා නෙවෙයි. මට කරන්න පුළුවන් දේවල් මට වෙනස් කරන්න පුළුවන්කම නැහැ. මට වැඩියෙන් උස යන්න බෑ, මට කොට වෙන්න බෑ, මට රවුම් මූණ නම් හතරස් කරන්න බෑ, හතරස් නම් රවුම් කරන්න බෑ. නේද? මොනවත් බෑ. එහෙනම් ස්වභාවයේ වශයෙන් මෙනෙහි කරනකොට මට සැකයක් උපදිනවා, මට වෙනසක් දැනෙන්න ඕනේ, හැඟීමකුයි මේ එන්න ඕනේ. අනුන්ගේ දෙයක් ගැන අපිට තියෙන හැඟීම තියෙන්නේ නේද? අනුන්ගේ දෙයක් පාවිච්චි කරනකොට අපිට හැඟීමක් තියෙන්නේ, මේක මගේ නෙවෙයි කියලා. අන්න ඒ වගේ මේකේ මට අයිතියක් නැහැ කියලා හැඟීමක් එන තුරු මෙනෙහි කරන්නේ. මේකට තවත් උදාවුවක් වෙනවා. ඒ තමයි ස්වභාවය විතරක් නෙවෙයි ක්‍රියාකාරීත්වය ගැනත් මෙනෙහි කරනකොට. බලන්න මේකේ ක්‍රියාකාරීත්වය, ඒ කියන්නේ මේකේ සිද්ධ වෙන දේවල් මගේ වැඩද කියලා පොඩ්ඩක් බලන්න. පළවෙනි එකම ගමුකෝ, ලොකුම දේ හුස්ම ගන්න එක. හුස්ම ගන්න එකේ தත්ත්වය මොකද? මන්ද ගන්නෙ. ඒක මගේ වැඩක්ද? නෑ. හොඳටම පැහැදිලි, ඒක මගේ වැඩක් නෙවෙයි. ආහාර දිරවන එක නෑ, ඒකත් මගේ වැඩක් නෙවෙයි. නේද? ඊළඟට ඒ මොකද මන් දන්නේවත් නෑ, ඒක මොනවා වෙනවද, කොච්චරක් වෙනවද, මොනවාක්වත් දන්නේ. දාඩි දාන එක අඩුම ගන්නෙ නෑ. කොණ්ඩෙ වැවෙන එක නෑ. නියපොතු වැවෙන එක නෑ. නේද? එතකොට ශරීරයෙන් නොයේකුත් දුගඳ වහන වෙනවා නේද? දත් මැලියම් බැඳෙනවා, කංකුණු හැදෙනවා, ඒවා එකක්වත් අනේ මන් දන්නේ, මන්නම් දන්නේ නේද? සැරෙන් සැරේ සර්විස් කරන්න ඕනේ, එච්චරයි මන් දන්නේ. නේද? මේ හැම හරියට නිකන් ටයිල් පොලවක් මොෆ් කරනවා වගේ නේද? ඒකමයි කරන්නේ ඇත්තටම. නේද? ටයිල් පොලවක් මොකද කරන්නේ? සැරෙන් සැරේ නේද? සැරෙන් සැරේ අපි ඉස්සෙල්ලා වතුර දානවා, ඊට පස්සේ මොන හරි දියරයක් දානවා, ඊට පස්සේ අතුල්ලනවා, ඊට පස්සේ ඊට පස්සේ හොදනවා, ඊට පස්සේ පිහිනවා. බලන්න එහෙමද නැද්ද කියලා. හැබැයි ඒ ටයිල් පොලෝ වගේ නෙවෙයි මේක, අරකෙනම් එන්නේ පිටින් ඇවිල්ලා දූවිලි වැහලා තියෙන්නේ. මේක හරියට නිකන් මම ඔකට කියන්නේ කියක් මැද තියෙනවා අසුචි පටයක් දාලා යටින් ටයිල් වලට යටින්. ඒක යටින් තැන් තැන් වලින් පුපුරලා. දැන් මොකද වෙන්නේ? ඒක යටින් පුපුරලා තියෙනවා දැන් මොකද වෙන්නේ? සැරෙන් සැරේ සැරෙන් සැරේ ටයිල් වලින් උඩට එනවා. ජරාව ගඳත් එක්ක ජරා වෙනවා. ඉතින් මොකද කරන්න ඕනේ? සැරෙන් සැරේ අරක පිහලා හොදලා දාන්න ඕනේ. ආයෙ පිහලා හොදලා දාන්න ඕනේ. අන්න ඒ වගේද නැද්ද කියන්නේ මේ හැම නේද? කොහෙන් හරි දහ ජරාවක් එනවා. ඉතින් හොදන්න ඕනේ. අපි සැරෙන් සැරේ මොකද වුණු හොදන්න යන්නේ නේද? හැම තැනම එයාපෝට් එකක් ගත්තොත්, ළඟට නගරයක් ගත්තොත්, තැන් තැන් වල තැන් තැන් වල කට්ටියට දාලා තියෙන වොෂ්රූම් මොකද ඒ? මොෆ් කරන් යන්න. අපට මේක හරහන්නේ. ඒක මොෆින් රූම් කියලා දැම්මනම් එහෙම නැතුව බෑ. ඉතින් නැත්තම් ඉවරයි වැඩේ. එහෙනම් මේක මට අයිතියක් නැතුව මේකෙන් එළියට එන ඒ හැම ක්‍රියාකාරීත්වයක්ම ගත්තාම මට අයිතියක් නැහැ. හැම එකක්ම අරන් බලන්න මට ඕන හැටියට නෙවෙයි. මන් දන්නේවත් නැහැ මේකේ මේ රුධිරය නේද සර්කියුලේට් වෙනවා කියලා දන්නේවත් නැහැ. ඒක ගැන හිතක්වත් නැහැ. කොහොම වෙනවද දන්නේ නැහැ. මෙහෙම කරලා කන් දෙක වහගෙන බැලුවොත් එහෙම චූටි පෙති දෙක කර්මාන්ත ශාලාවක් වගේ මේක ඇස්සේ මොනවා වෙනවද දන්නේ නැහැ. දඩින් බිඩින් කරලා මේකේ වැඩ ගොඩයි නේද? එක එක වෙලාවට එක එක ඊට අමතරව අර සද්ද සැරෙන් සැරේ එක එක අමුතු සද්ද එනවා. ඒ වෙනම මේ ශරීරයේ වශයෙන් ගත්තාම මේක එහෙනම් හොඳට තේරෙන්න ඕනේ. මට අයිති වැඩ පිළිවෙලා මේකේ නැහැ. මට අයිති වැඩ පිළිවෙලා නැහැ නේද? මං හරි අමාරුවේ මේක යම් ප්‍රමාණයකට පාලනය කරගෙන නේද? අමාරුවෙන් යන්තම් මිනිස්සෙන්ට පේනකොට නිකන් අර නේද මේ එපා වෙන්නේ නැති වෙන්න කොහොම හරි පවත්වගෙන යනවා. අසාර්ථක උත්සාහයක් ඒක නේද? ඒක සාර්ථක උත්සාහයක් නෙවෙයි, හැමදාම පෙරදෙන එකක්. හරි. ඒ තමයි ශරීරයේ ස්වභාවය සහ ක්‍රියාකාරීත්වය. මේවා කියනකොට තේරුණාට මදි. හැඟීමක් විදිහට අපිට හැදෙන්න ඕනේ මේක. හරිද? හැඟීමක් විදිහට හැදෙන්න ඕනේ. මගේ නෙවෙයි කියන මගේ කියන්නේ හැඟීමක්, මගේ නෙවෙයි කියන්නේ හැඟීමක් නේද? අපිට අපේ දරුවෙක් දකිනකොට මගේ කියලා හැඟීමක් තියෙනවා. අනුන්ගේ දරුවෙක් දකිනකොට මගේ නෙවෙයි කියලා හැඟීමක් තියෙනවා. දැනට මේකට මගේ කියලා හැඟීමක් තියෙනවා. ඕක මෙනෙහි කරපුවා මොකක්ද දෙන්න ඕන? අනුන්ට අයිති එකක් වගේ කියලා. ඒ කියන්නේ අනුන්ට අයිති දෙයක් වගේ මට අයිතියක් නැහැ මේකේ කියලා අදහසක් එන්න ඕනේ. හරි. ඊළඟට බලන්න අපිට අත් උස්සන්න පුළුවන්, කකුල් උස්සන්න පුළුවන්, ඒ වගේ දේවල් කරන්න පුළුවන් නේද? ඒවට මුල් වෙන්නේ මොකක්ද? සිතුවිලි නේද? එහෙනම් සිතුවිලි මගේ නම් මට ඕන හැටියට මේක දඟලවන්න පුළුවන්. එහෙමනම් ටිකක් හරි මගේ කරගෙන ඉන්න පුළුවන් නේද? ඇයි කැමති වෙලාවට දැන් මේ කැමති වෙලාවට මෙහෙට යන්න පුළුවන් උස්සන්න පුළුවන්. එහෙනම් පොඩ්ඩක් මගේ ගතියක් තියෙනව නේද? පොඩ්ඩක් නේ ටිකක් ලොකුවට තියෙනව නේද? ඇයි සිතුවිල්ලක් අවද මට නැගිටින්න ඕනේ කියලා මම නැගිටිනවා නේද? හා එතන තමයි දැන් තේරුම් ගන්න ඕන තැන. තව සිතුවිලි කියන ඒවා හැදෙන්නේ මට ඕන වෙලාවට මට ඕන විදිහටද කියන එක ගැන විමසන්න, හිමීන් සැරේ විමසන්න. කවුරු හරි ඇවිල්ලා මට ගේ ළඟට ඇවිල්ලා බයිනවා. හරි. බයිනකොට මම එයාට කියනවාද පොඩක් ඉන්න. ඔයා බයිනවා මේ වගේ වෙලාවට තමයි තරහ ඕනේ, මං තරහ ටිකක් අරගෙන එනකන් ඉන්න. එහෙමද වෙන්නේ තරහා? නැත්නම් මගෙන් කිසිම අවසරයක් නැතුව, මට කිසිම පූර්ව දැනුම් දීමක් නැතුව මං කැමති වුණත් අකමැති වුණත් එනවද නේද? එහෙනම් ඒ තරහා එන එක මගේ වැඩක්ද? ආයෙනම් ඕන තරහා කියන එකේදී ඔන්න තේරුණා මගේ වැඩක් නෙවෙයි කියලා. ආ දැන් මේ අපි ආදරය කරන අය ඉන්නව නේද? වෙලාවට කරදරේ වගේ දෙන්නලා නැද්ද? එපා වෙලා නැද්ද නේද? ඒ එපා වෙච්ච වෙලාවට පුළුවන්ද? නෑ එපා වුණා ඉක්මනට ආදරේ හදා ගන්න ඕනේ කියලා එහෙම පුළුවන් හදා ගන්න. එහෙම හදා ගන්න පුළුවන්ද? බෑ නේද? ඒකින්ද වදේ කියන එක බලන්න. ඒ පැත්තටත් ඒ වගේමයි. වෙලාවකට මාව එපා වෙනවා. එපා වෙච්ච වෙලාවට මොනවත් කරන්න බෑ. ඉතින් මේක තේරුම් ගන්න අපෙන් පොඩි උදාහරණයක් කියන්න. ඔන්න අපේ උපන්දිනේ ඇවිල්ලා උදේ මං ඉතින් බොහොම සතුටෙන් ඉන්නේ. අද තමන් තමයි කතානායකයා හෝ නායිකාව ඔක්කොමල මට විශ් කරනවා. අද තමයි දවස කියලා ඉන්නවා දැන්. අද ඉන්නකොට 9:10 වෙනකන් කවුරුවක්වත්ම කෝල් එකක්වත් මොකක්වත් නැහැ. දැන් උදේම අර තිබ්බ සතුටු හිත අඩු වෙනවද නැද්ද? මං අඩු කරගත්තද අඩු වුණාද? දැන් මට පුළුවන් උදේ මං සතුටෙන් හිටිය දැන් මං ටිකක් දුකෙන් ඉන්නේ ඉක්මනට අතෙන්ට යන්න ඕනේ නිකන් දුකෙන් ඉන්නේ මොකටද කියලා මේක හදන්න පුළුවන් මට ඕන විදිහට බෑ. දෙකට විතර කවුරු හරි මගේ හිතවත්ම කෙනෙක් කතා කරලා වෙන මොන හරි කතා කරලා ෆෝන් එක තිබ්බා. දැන් මොකද වෙන්නේ? දැන් තද බල රෝගය නේද? කරන්න දෙයක් නැහැ මොනවා කරත් අයින් කරලා දැන් ඉන්නවා රත් වෙලා ඉන්නේ කණුත් රත් වෙලා ඉන්නේ කවුරු හරි කතා කරත් තරහා යනවා නේද? ඉතින් බලන්න එහෙනම් ඒවා මට ඕන හැටියට වෙන්නේ නැහැ. ඒක අයින් කරන්න නම් දැන් මොකද වෙන්න ඕන? කොයි වෙලාවෙ හරි ලොකු පෙට්ටියකුත් අරගෙන නේද? ඈ ආවොත් ඔන්න ආ හරියනවා. එහෙනම් එතකන් හරියන්නේ නැහැ. එහෙනම් සම්පූර්ණ මේකේ සිතුවිල්ල රඳාපවැතිලා තිබ්බ කවුරු මතද? අනිත් අය මත. නේද? එහෙනම් ඒවා එහෙනම් ආදරය කියන එක මගේ වැඩ නෙවෙයි. නේද? ඊරිසියාව මට ඕන වෙලාවට එන එකක්ද? එනකොට නවත්තන්න පුළුවන්ද එහෙම? ක්‍රෝධය, වෛරය, මාන්නය එහෙනම් බෑ. නේද? එහෙනම් සිතුවිලි දිහා හොඳට බලනකොට තේරෙනවා මට ඕන හැටියට පවත්තන්න මේව බෑ වගේ. හරිද? අපෙන් අහනවා කවුරු හරි මේ ට්‍රිප් එකක් යන්න එනවද? බලමුකෝ මට හිතුනොත් මං එන්න. ඇයි එහෙම කියන්නේ? හිතෙන්න ඕනේ එන්න. නේද? එහෙනම් මට ඕන වෙලාවට මේ ට්‍රිප් යන්න බෑ. හිතුනොත් තමයි යන්න පුළුවන්. ඒ කියන්නේ සිතුවිල්ල ආවොත් තමයි යන්න පුළුවන්. සිතුවිල්ල එනවා කියන එක කියන්නේ වේලාවකට හන්දියට වෙලා කල්පනා කරනවා හන්දියට නෙවෙයි. ඉතින් ගෙදර දොරටලා මෙහෙට යනවාද කියලා. නේද? කොයි පැත්තටද යන්නේ කියලා තීරණයක් ගන්න පුළුවන්. මැරෙන්න හදනවද නැද්ද? එහෙනම් ඊට පස්සේ හිතෙන පැත්තට තමයි යවෙන්නේ වැඩියෙන්. හරි. ඔහොම බලාගෙන ගියාම අපිට එන සිතුවිලි හරීම මේ ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා වගේ තේරෙන්න ඕනේ. දැන් මේ බලන්න වෙන මේ වගේ නිවේද කියලා බලන්න පොඩ්ඩක්. සිතුවිලි කියන ඒවා ওই පැත්තෙන් ඇවිල්ලා කවුරු හරි මේ ඉස්සරහට ඇවිල්ලා මට දැන් පරුස වචනින් බැනගෙන යනවා. දැන් ඔන්න එකම සිද්ධියක් වෙන්නේ මේ ඔක්කොමල බලාගෙන ඉන්නේ එකම සිද්ධියක් වෙන්නේ මෙතන මං ඉන්නවා තව කෙනෙක් එනවා මට බැනගෙන යනවා. හරිද? අන්න එහෙම බැනගෙන යනකොට මෙතන ඉන්න අයට සිතුවිලි උපදින්නේ ඔක්කොටම එකම විදිහටද? එහෙනම් එකම සිද්ධියේදී එක එක්කෙනාට වෙනස්. ඇයිද නැයි? හරි අසාධාරණයි නේද? සමහර අයගේ සිතුවිලි යාට දරා ගන්න බැරුව දුවගෙන ඇවිල්ලා ගහන්න පණි. සමහර අය බනින්න පණි. සමහර අය අපි මේ වෙච්ච දේ කියලා සංවේගයෙන් වගේ ඉඳී නේද? සමහර අය මොකක් හරි හොරයක් ඇති කියලා ඒක හොයා ගන්න ඕනේ කියලා හිතයි. නේද? ඒක එක්කෙනාට හිතෙන හැටියට නින්නේ. නේද? එතකොට එහෙනම් ඒ කෙනාට අයිතියක් තියෙනවද? ඒ ආපු වෙලාවට එන හැටියට තමයි ඒ හැසිරෙන්නේ. නේද? ඒ සිතුවිලි එන හැටියට තමයි හැසිරෙන්නේ. එයාට ඒක අයිතිද බලන්න හරියට මෙන්න මේ වගේ මම ඔකට කියන්නේ. සෝලා පවර් වලින් වැඩ කරන මේවා වගේක් තියෙනවා. ෆෑන් වගේක් තියෙනවා කියලා හිතන්න. සෝලා යුනිට් එකක් තමයි උඩින් තියෙන එක ෆෑන් එක කරකිනවා. ඒක කරකෙන්නේ ඒකේ හැදෙන කරන්ට් එකේ ප්‍රමාණයට. නේද? එතකොට ඒ ෆෑන් එකට අපි බැනලා වැඩක් නැහැ. ඇයි? ඒකේ කරන්ට් එක හැදෙන ගානට තමයි ඒක කරකෙන්නේ. කරන්ට් එක හැදෙන ගානට තමයි කරකෙන්නේ. ඉතින් අපිට මේ ෆෑන් එකට බැනලා වැඩක් නැහැ. ඉතින් හැදෙන විදිහ තමයි වෙන්නේ. නේද? හොඳයි. කවුරු හරි ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා බයිනවා. බයිනට එක එක්කෙනා එක එක විදිහට තමයි දැඟලුවේ ඒ බැනීමත් එක්ක එකම සිද්ධියේදී එකම ගානට ගිරව්ව වැටලා තියෙද්දි මේ එක එක සෝලා යුනිට් වල තියෙන යම් ක්‍රමයක් හින්දා එක එක ඒවා කරන්ට් එක හැදෙන ඒවා වෙනස් වෙලා මෙතෙන්ට ඇවිල්ලා එකම සිද්ධිය වෙද්දී ඇස් වලින් බලාගෙන ඉද්දි එක එක්කෙනා තුළ උපදින චේතනාවට අපි කරන්ට් එක කියමුකෝ. හරිද? වෙනස්ද නැද්ද? එහෙනම් යුනිට් වෙනස් වගේ නේද? ඒ කරන්ට් එක උපදින හැටියට තමයි කට්ටිය සමහරු නැගිටිනවා, සමහරු ගහන්න පයින්නවා, සමහරු බනිනවා නේද? ඇත්තටම කියන්න බලන්න ඒ එහෙම වැඩක් වෙද්දී ඔතන ඇති වෙන සිතුවිල්ල ඔය අයට නැත්නම් ඒ උපදින අයට අයිතිද? එයා ගෙන්න ගත්තද නැත්නම් ආවද? ආවා. එහෙනම් අපි ඔක්කොම මැෂින් වගේද නැද්ද? නේද? අර ඇතුලෙන් උපදින සිතුවිල්ලට ක්‍රියාත්මක වෙන මැෂින් වගේ. ඇතුලෙන් උපදින සිතුවිල්ල හරියට මොකක් වගේද? කරන්ට් එක වගේ. නේද? ඒ කරන්ට් එක වැඩි වෙනකොට ඉන්න බෑ. නේද? කරන්ට් එක අඩු වෙනම් ඉන්න පුළුවන් කරකෙන්නේ නැතුව ටිකක්. නේද? දැන් මේ දවස්වල මේ පුරුදු කරන්නේ මොකද්ද? කරන්ට් එක අඩු කරන් ඉන්න තමයි පුරුදු කරන්නේ. නේද? එතකොට ඔව් ප්‍රශ්න එයි. හරි පොඩ්ඩක් කතාව කරමු. එහෙනම් අන්න ඒ වගේ මැෂින් වගේ මේවා. නේද? එහෙනම් ওই ටික තේරුම් ගත්තාම මම මෙහෙම අහනවා, කවුරු හරි කාට හරි අපි ඉස්සර හැමදාම කියන දැනුත් කියනවා මෙන්න මේ කතාව කියන්න පුළුවන්ද කියන්නේ? මට පුළුවන් නම් බැ, මට පුළුවන් නම් ඇයි ඔයාට බැරි? මට පුළුවන් නම් ඇයි ඔයාට බැරි කියලා අපි හරියට කියනවා නේද? ඒක හරිද? ඒ කතාව හරිද? ඒක කවදාකවත් කාටවත් අපිට කියන්න බැරි කතාවක්. ඇයි? එකම සිද්ධියේදී මට පාලනය කළ හැකි සිතුවිලි උපදින අතරේ තවත් කෙනෙකුට පාලනය කළ නොහැකි සිතුවිලි උපදිනවා. ඒ දෙක මට ඉපදිච්ච එක මට අයිතියකුත් නැහැ, එහා පැත්තට ඉපදිච්ච එක එහාට අයිතියකුත් නැහැ. එහෙනම් මට කොහොමත් ඇඟිලි දික් කළා කියන්න බෑ. මට පුළුවන් නම් මොකද ඔයාට බැරි කියලා කියන වචනේ අපි මෙච්චර කල් කියලා තියෙන්නේ වැරදීමකින්ද නැද්ද? හා. එහෙනම් සිතුවිලි කියන ඒවා මට ඕන හැටියට මට ඕන වෙලාවට එන්නේ නෑ. ඒ සිතුවිලි පිළිබඳ මට එහෙනම් තියෙන්නේ ආත්ම කරලා මගේ වැඩක් කියලා ගන්න පුළුවන්කම නෑ. හරි. දැන් ඔන්න සභාවට විවෘත කරා. පණිවිඩය දැම්මා මේ පැත්තට. දැන් ඔහෙන් තමයි තියෙන්නේ පැටලෙන ඒවා අහන්න. එහෙම නෑනේ හාමුදුරනේ, මෙහෙම පුළුවන් කියලා අහන්න. ওই ටික තමයි අපි මූලිකව අපේ ඉස්සෙල්ලාම තමන්ගේ කයේ ස්වභාවය සහ ක්‍රියාකාරීත්වය අපි කතා කරේ. කයේ ස්වභාවය සහ ක්‍රියාකාරීත්වය සහ සිතේ ක්‍රියාකාරීත්වය. කයේ ස්වභාවය සහ ක්‍රියාකාරීත්වය බැලුවා. එතකොට ඒවා මගේ කියලා ගන්න බෑ. සිතේ ක්‍රියාකාරීත්වය බැලුවා. එතකොටත් ඒවා මගේ කියලා ගන්න බෑ. බැරි මොකද ඒවා මට ඕන හැටියට වෙන්නේ නෑ. ඔය දෙක තමයි ඉස්සෙල්ලාම අපි මෙනෙහි කරන්නේ. පැටලෙන තැනක් තියෙනවා නම් පොඩ්ඩක් අහන්න. ඊට පස්සේ ආයෙ කොහොමත් අපි මේ ගැන හෙට දවසේ තැනින් තැන මේ ගැන ආය සාකච්ඡා කර කර තමයි කරන්නේ. හරිද? හෙට උදේ පහමාටත් ඔය ගැන මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මං අහනවා. ආය 8ටත් එකතු වෙලා පොඩ්ඩක් ඕක ගැන කතා කරනවා. ඊට පස්සේ ආය 12 වෙනකම් මේක අරගෙන යනවා. ඊට පස්සේ 12න් පස්සේ ආයතන වශයෙන් මේ කමටහනේ හැංගීම උපදවා ගත පස්සේ ආයතන වශයෙන් බෙදලා කොහොමද කරන්න කියලා බලනවා. මොකද අදහස? ගැටලු තියෙනවද?
දැන් අපි ජීවත් වෙන කාලේ භක්තිලා ප්‍රසා කරන ලබන ආත්මේ සතර නැති කරලා දිව්‍ය ලෝකයට යන්න නැත්නම් නිවන් ලබන්න හරි මොකක් හරි ඒ தත්ත්වයට ඒ தත්ත්වය ඇති කරගන්න කවුද උත්සාහ කරන්නේ? එතකොට මම කියලා කෙනෙක් නැත්නම්.
අන්න හරි. හරි. දැන් ඒක අපි කියොත් පාලනය කරන්නේ කවුද? නේද? ඕකම ඔය ඔයක තමයි මම බලාපොරොත්තු වෙන හොඳම ප්‍රශ්නයක් ඔය අහන්නේ. එතකොට කවුද මේ ඔබ වහන්සේම කියනෝනේ පාලනය කරගන්න කියලා? දැන් ආපු දවස් ඉඳන් කිව්වේ මොකද්ද? ඔක ඔහොම ඇහුවනම් ඊට වැඩි හපම් මට කනට ගැහුවා වගේ වෙනවා නේද? ඔබ වහන්සේම කියන්නේ පාලනය කරගන්න ආපු දවස් ඉඳන් කියනවා, හිමින් යන්න කියනවා, බිම් බලාගෙන යන්න කියනවා. එතකොට පාලනය කරන්නා කවුද? නේද? හරි. දැන් බලන්න මෙතනින් තමයි අපිට බුදුරජාණන් වහන්සේ ගැන ලොකු ශ්‍රද්ධාවක් උපදින්නේ මේ කමටහනේදී. හරි. හොඳට බලන්න මම මේ කියන එකම පිළිගන්න යන්න එපා. ආය ආය තර්ක කරන්න ඕනේ. නැත්තම් මේක මම මේ කමටහනේදී උපරිම වශයෙන් කතා කරන්න කියලායි කියන්නේ. හරිද? මාත් එක්ක විතරයි හැබැයි, අනිත් අයත් එක්ක නෙවෙයි. කතා කරන්න ඕනේ නැහැ, කතා කරන්න වෙන මොකද නැහැ. ඔය වගේ තියෙන සියලු ගැටලු විසඳ ගන්න ඕනේ. හරි. ඇයි මට කියන්න වෙලා තියෙන්නේ? මම එතනින් පටන් ගන්නම්. ඇයි ආපු දවසේ ඉඳන් කියන්න වෙලා තියෙන්නේ පාලනය කරන්න, මෙහෙමයි පාලනය කරන්න, මෙහෙමයි වෙන්න ඕනේ, මෙහෙමයි වෙන්න ඕනේ කියලා කියන්න වෙලා තියෙන්නේ ඇයි? මම කියපු ඒවා මගදී හයියෙන් ඇවිදිනකොට, වටපිට බලනකොට, වටපිට බලන්න හිතෙනකොට, හරිද? ඊළඟට කණ්ඩ ගිහිලා පෙරේතකමෙන් කණ්ඩ හිතෙනකොට නැත්තම් කාලය වරච්චකම බුදියන්ට යන්න හිතෙනකොට වෙනද වගේ මං කියපු ඒවා හේතු වුණාද නැද්ද අපහ මෙහාට එන්න නේද එහෙනම් අන්න ඒ කියපු ඒවා නොවන්නට මෙතන පාලනය වෙන්නේ නැහැ නේද ඇත්තටම පාලනය කරනව නෙවෙයි අර අහගත්ත ඇහිච්ච දේවල් නේද ඇහිච්ච දේවල් හේතු වෙලා එකතු වෙලා මට සිතුවිලි එන්න පටන් ගන්නවා ඒකයි මේ ඔක්කොම දැන් ඉන්නේ කාගේ යටතේද නේද දැන් දවස් දෙකක් තිස්සේ නේද මට පුළුවන් වෙලා තියෙනවා මෙහෙම කරලා ගන්න හැබැයි මේක මගේ දක්ෂතාවය නෙවෙයි ඒකට බුදුරජාණන් වහන්සේ කෙරෙහි තිබු ශ්‍රද්ධාව හේතු වුණා නේද නැත්නම් මම කලිසමක් ඇඳගෙන මම ශාස්ත්‍රවරයෙක් වුණා හදිස්සියෙ මෙහෙනවලා මේ කියලා කිව්වනම් එන්නේ නැහැ කවුරක්වත් නේද එහෙම කිව්වට එන්නේ නැහැ එහෙනම් මේ තමයි ඒ පරණ තිබ්බ ශ්‍රද්ධාව හේතු වෙලා නේද ඒවත් ආවේ කොහෙන්ද අතීතයේ ඉඳන් මං වගේ දෙමාපියෝ කල්යාණ මිත්‍රයෝ බණ ඇහිලා ඒවා හේතු වෙලා එකතු වෙලා තමයි මේ මෙතන සිතුවිල්ල හැදිලා මාව තල්ලු වෙලා යන්නේ හරි එතකොට ඒවා නොවුනනම් මේක වෙනවද වෙන්නෙම නැහැ එතකොට මාව දිව්‍ය ලෝකේ යන්න හරි නිවන් දකින්න හරි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ඇහිච්ච එක හේතු වෙලා මාව තල්ලු වෙනවද නැද්ද නේද බුදු කෙනෙක් නොවන්නට මිනිස්සු නිවනට තල්ලු වෙනවද නැහැ නේද මිනිස්සු නිවනට තල්ලු වෙන්නේ නැහැ ඇයි බුද්ධ ශාසනයක් තියෙන කාලේ බුද්ධ ශාසනය කියන්නේ ඇත්තටම සසුන කියන එක හස්න කියන එක පණිවිඩය කියන එක හරිද බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය නොවෙන්න ඒ කියන්නේ බුද්ධ ශාසනය නැහැ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නැහැ අෂ්ටාර්ය පුද්ගල මහා සංඝ රත්නය නැහැ සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන සතර මඟ සතර ඵල නැහැ කියලා සඳහන් කරලා තියෙනවා ශාසනයේ නේද එහෙනම් මේවා තියෙන්න හේතු වෙන්නේ අන්න අර බුදුරජාණන් වහන්සේගේ මහා පාරමිතා බලයෙන් හැදිච්ච නේද නුවණ ඒ නුවණෙන් දේශනා කරපු දේවල් හින්දා තමයි අද අපි මේ සියලු දේ කරන්නේ සියලු දේ කෙරෙන්නේ අත්තටම අද මේ ප්‍රවාහයට මාව අහු වුණේ ඒක හින්දා එතකොට මාව ඇදිලා යනවා මිසක්කා නේද යනවා නෙවෙයි හරිද ඔව් තව ගැටලුවක් ඇති ඔක ඇස්සේ තව ගැටලුවක් තියෙනවා ඒක තහන්
ස්වාමිනාසතුමනි මාව තල්ලු වෙනවා කියන්නේ
ඔව්
කවුද මාව එතකොට
හරි අන්න හරි දැන් මෙහෙම කියන්න වතුරේ දිය සුලියක් හැදෙනවා හරි වතුර ගලාගෙන යනකොට ඒතන තියෙන භූ විෂමතා හේතුවෙන් යම්කිසි කැරකීමක් කරකිනවා සමහර ඒවා ලොකුවට හැදෙනවා සමහර ඒවා පොඩියට හැදෙනවා නේද සමහර වෙලාවට ඇදේට යනවා මෙහෙම ටිකක් වෙලා යනකම් අන්න ඒ වගේ අතීත හේතු වෙලා ප්‍රත්‍ය වෙලා මොකද වෙන්නේ මෙතන එක්තරා ක්‍රියාවලියක් සිද්ධ වෙනවා හරි ඒ ක්‍රියාවලිය තමයි හුස්ම ගන්නවා කියන්නේ එහෙම ක්‍රියාවලියක් හරි හුස්ම ගන්නවා කියන්නේ මං ගන්නවා කියන එකද නෑ ඔය මාව කියලා අපි කතා කරනවා තමයි ඇයි එහෙම කතා කරන්නේ මං කියනවා ලොකු දිය සුලිය පොඩි දිය සුලිය නේද පැත්තට ගිය දිය සුලිය හරහට තියෙන සුලිය කියලා කියන්න වෙනවනේ නේද ඒකට කියනවා සම්මතය කියලා හරිද සම්මතයක් තිබ්බට ඒ දිය සුලිය තිබ්බට මට කිසිම අදහසක් නැහැ නේද කිසිම අදහසක් නැහැ ඒවා අර හේතු හින්දා කරකිනවා මිසක් ඒ දුවේ සුලියට කිසිම බලන්නේ නැහැ හැබැයි බලාගෙනනකොට පේන්නේ ළඟ ඉන්න රොඩු ඇතුලට ගන්නවා ඒකට නේද මහා බලයක් තියෙනවා වගේ ලොකු ඒවා හැදෙන වෙලාවකට ඒවට අහු වුණොත් මනසෙක් කරකිලා නේද වීසි කරන ගතියක් තියෙනවා එහෙනම් එහෙම තියෙන දියසුලියක් හේතු නිසා සකස් වෙනවා ඒකට මම නමකුත් දාලා තියෙනවා හරි අන්න එහෙම හේතු නිසා මෙතන නාම પરම්පරාවක් රූප પરම්පරාවක් යනකොට ඒ හේතු සමාන හින්දා තමයි ඒ හරිය දියසුලිය ලොකු හරිද සමහර ඒවා පොඩි මෙතෙන්ට තියෙන හේතු හැම වෙලේම සමාන නෑ භූ විෂමතා අනුව මොන හරි දෙයක් අනුව අන්න ඒකට දාපු නම තමයි ඔය මාව කියලා කියන්නේ ඒක කියන්නේ නැතුව කියන්න බෑ සුලිය ගැන හරි ඒකයි කියන්නේ සම්මතය කියලා පරමාර්ථ වශයෙන් එහෙම දෙයක් නැහැ. හරි. අන්න එහෙම විසඳ ගන්න ඕනේ. වෙන ඒවට වගේ නෙවෙයි මෙතෙන්දී ඔය තියෙන දැනෙන ඔක්කොම අහලා මොකද ඒ පොඩි සැකයක් එක්ක හරි මේක යන්න බෑ. මොකද අපිට පුළුවන් වෙන්න ඕන ගලව ගන්න වැඩේ. ඇයි? බුදුරජාණන් වහන්සේ දේශනා කරා අනාත්මයි කියලා. නේද? සබ්බේ ධම්මා අනාත්තාති කියලා. එහෙනම් ඉතින් මේක මම බලන්න බෑ දේශනා කරලා තියෙනවා නම් මේක කතා බහ කරලා ඉවරක් කරගන්න ඕනේ. ඔය කෑලි කෑලි තියෙන සැක තියෙන තැන් තියාගෙන ඉන්න එපා, ඉක්මනට අහලා විසඳ ගන්න. ඔව්, ඒක අනාත්මයට අදාළ නැහැ. ඒක දැන් මොකද ඔය උපමා උපමේයන් කියන්නේ 100%ක් ගලපන්න යන්න එපා. එහෙම නැත්නම් ඉතින් ඒක දෙකම එකක් වෙනවනේ. එක කෑල්ලක් අපි ගන්න උපමාවක නේද? මේකට මේ ඒ කෑල්ල පැහැදිලි කරවන්න. තව ඒක තමයි ඊළඟට තියෙන ප්‍රශ්නේ. කර්මය කියන්නේ මොකද්ද? චේතනාහම් භික්කවේ කම්මං වදාමි නේද? චේතනාවමයි කර්මය වෙන්නේ. එතකොට අපේ තුල නොයේකුත් මේ ඇතිවන්නා වූ චේතනාවල් හේතුවෙන් මේ මොහොතේම තියෙන හට ගැනීමක්, මේ මොහොතේම තියෙන හට ගැනීමකට ඒක හේතු වෙනවා මිසක්කා. දැන් ඒ කියන්නේ දැන් අර සුලියක් කියලාම ගන්නකො අපි ඒ උදාහරණයම ගමුකෝ. ඒ සුලියත් ඒ වෙලාවේ එන වතුර වල හැඩතලයේ හින්දා ඒක ඇදි යනවා නේද? අන්න ඒ වගේ අපේ අතීත කර්ම වේගයන් නැත්නම් අතීත චේතනාවල් හේතු වෙලා මේ මොහොත නැවත සකස් වෙමින් ඇදි යනවා මිසක්ක ඒක ඒ පුද්ගලයාය ඒ සතාය කියලා ගන්න පුළුවන් කමක් නැහැ. හරි, ඒ කියන්නේ ඒක බලාගෙන මේක මගේ දෙයක්ද, මේක මගේ නොවන දෙයක්ද? දැන් මට පුළුවන්ද කර්මය කියන බලවේගයක් මෙතන සකස් වෙනවා නම්, හරි පොඩ්ඩක් ඉන්නකෝ, මම මේක අඩු කරගනව නැත්නම් මම මේක වැඩි කරනවා නැත්නම් මේක මගේ කරගන්නවා, මේක මට ඕන හැටියට පාලනය කරන, එහෙම මොකක්වත් පුළුවන්ද නේද? එහෙම මොකක්වත් බෑ. එතකොට අපේ සිතේ ඇති වෙන සිතුවිලි, ඒ කියන්නේ දැන් මුළු ලෝකෙම තියෙනව ගත්තොත් චිත්ත චෛතසික රූප නිබ්බාන කියලා හතරට වැටෙනවානේ. එහෙනම් වෙන දෙයක් නැහැ නේද? එතකොට එහෙනම් කර්මය කොහෙද මේක ඇස්සේ හැංගෙන්නේ? චේතනාව තුළමයි නේද? එතකොට චේතනාවමයි මේ සියලු දේ සකස් කරන්න හේතු වෙන්නේ. මේකට හොඳ උදාහරණ කීපයක් තියෙනවා. මේ දැන් මිනිස් ඒකට මේ බාහිර පරිසරයත් හැදෙන හැටි බලන්න, ලෝක විනාශය ඉවර වෙලා ඊට පස්සේ ඉස්සෙල්ලාම බ්‍රහ්ම ලෝකයෙන් මේ මහ පොළොවට කෙනෙක් ඉස්සෙල්ලාම මිනිසෙක් පහළ වීම සිද්ධ වුණාට පස්සේ ඒ මුල් යුගයේ පහළ වෙච්ච මිනිසුන්ට මේ මහ පොළොව චොක්ලට් වගේ කියන්නේ පොළොව රසය තමයි කන්නේ කියලා කියන්නේ. හරි, එතකොට මේක සූත්‍ර පිටකේ තියෙන දෙයක්. ඒ කියන්නේ පොළොව රසය ආහාරයට අරන් ඒ කියන්නේ ඉතින් උයන්ඩ දෙයක් නැහැ, මොකවත් නැහැ, පොළොව කාලා හිටියයි. හරි, අපිට හිතන්නකෝ අපිට මේ හැමතැනම තියෙනවා නේද? අඩුම ගානේ බත් ගහක් තියෙනවා නම් කොච්චර ලේසිද කියන්නකෝ නේද? දැන් ඔය බත් හැදෙනවා නම් ගස්වල ඉතින් උයන්ඩ ඕනේ නැහැ නේද? ගොයන් හිටවන්න ඕනේ, මුකුත් ඕනේ නැහැ, කෙලිම බත් කඩාගෙන කෑව හැකි. හරිද? ඉතින් එහෙම නැතුව මේ දුෂ්කරතාවයන් පසුකාලීනවයි ඇති වෙන්නේ කියලා සඳහන් කරලා තිනවා. පසුකාලීනව මිනිසු තුළ ඇතිවෙච්ච තණ්හාව හින්දා මේ මිනිස්සු මේ පොළොව බෙදව්වා. හරි, පොළොව බෙදාගත්ත මේ කෑල්ල අපිට කියලා. ඒ බෙදා ගැනීම හේතු වෙලා ඒ පොළොව රසය අතුරුදහන් වුණා කියලා අහලා තියෙනව නේද? එහෙනම් මේ පොළොව පවා වෙනස් වෙන්න, මේ බාහිර පරිසරයේ පවා වෙනස සිද්ධ වෙන්න චේතනාව ඍජුවම බලපානවා. ඒකයි කර්මය කියන එක ගැන අපිට මෙතනදි හිතන්න තියෙන කර්මය මගේ වසඟයට ගන්න බෑ කියන එක. හරිද? කර්මය ගොඩාක් අපේ චින්තනයට ගන්න බෑ. පුළුවන් හැටියට තමයි මම මේ කියන්නේ. චින්තනයට ගන්න බැරි කර්ම විශේෂය කියන එක ගැඹුරුයි, නමුත් ඒක චේතනාව තුළ ගැබ්බෙන වැඩපිළිවෙලා. හරිද? එතකොට ඒක මට ඕන හැටියට වෙන එක නෙවෙයි. ඒක කර්මය ආත්ම කරගන්න බෑ. ඒ කියන්නේ ඒක මගේ කියලා මම කියලා ගන්න පුළුවන්කම නැත්තේ නෑ. හරි, තේරුණාද? ඒක ටිකක් අමාරු, නමුත් මෙහෙමයි. ඒක මගේ කියලා ගන්න පුළුවන් නම් මට ඕන හැටියට වෙනස් කරන්න පුළුවන් වෙන්න ඕනේ නේද? ඒ ටික විතරක් හිතන්නකෝ. ඔය වගේම ප්‍රශ්නයක් එනවා අපිට ඊළඟ කමට අහන්නේ. ඔයගේ ඊළඟ පියවරේදී මනස ගැන. හරි, දැන් හිතන්න මගේ දෙයක් නම් මට ඕන හැටියට තියාගන්න පුළුවන් වෙන්න ඕනේ නේද? මට අඩුම ගානේ කර්මය තියෙන තැන පේනවද? නේද? අපි අනාත්මය ගැන කතා කරන්නේ. තියෙන තැන පේනවද? දැන් කොච්චරක් ඉවර වෙලා කියලා දන්නවද අඩුම ගානේ? නැහැ. දැන් මම බොහෝ පින් කරගන්නවා කර්මයක් කොච්චර කොච්චර පුණ්‍ය කර්ම රැස් වුණාද කියලා දන්නවද? නැහැ. ඒවා දැන් හෙට අනිද්දා තමයි මට පටිසන් දෙන්න තියෙන්නේ. දැන් මම බය නැතුව ඉන්න ඕනේ. හෙට මට තියෙනවා මේ පාරණ කර්මයක් පටිසන් දෙන්න පුණ්‍ය කර්මයක් කියලා. එහෙම දන්නවද අඩුම ගානේ? දන්නේවත් නැහැ අඩුම ගානේ. නේද? ඉතින් එහෙනම් ඒක කොහොමත් මගේ වෙනවද? ඒ පුද්ගලයාගේ වෙනවද? ඒක බාහිර ඒ එතෙන්ට යෙදෙන බලවේගයක් මිසක් පුද්ගලයෙක් කියලා ගන්න බෑ. ආත්ම කරලා ගන්න බෑ කර්මය. ඒ ටික දැනගත්තාම මේ කමටහනට පොඩ්ඩක්වත් ප්‍රශ්නයක් නැහැ. හරි. කර්මයක් කරන්න හිත පටන් ගන්නනේ. හරි. මේ කර්මයක් කරන්න හිත පටන් ගන්න එක ওই බලන්න තියෙන භයානකම කියන එක හුලඟ යන කොළ වගේ අපේ ජීවිතේ නේද? මේ ජීවිතේ අපිට ආශ්‍රය කරන මිනිස්සු. ඒකයි කියන්නේ පාප මිත්‍ර සේවනය කියන එක ඉතාමත්ම දරුණු දෙයක් කියලා. එතකොට ඒ වගේම තමයි මුළු ශාසනයම රඳාපවතිලා තියෙන්නේ කල්‍යාණ මිත්‍ර සේවනයේ. එහෙනම් ආශ්‍රය කරන්න වෙන දේවල් අනුව තමයි ඇත්තටම මෙහෙම යෝගේ සත්‍යම කතාව කිව්වොත් කර්මයෙන් අපේ පරිසරය සකස් වෙනවා. හරිද? මන් දුප්පත් තැනක උපදින්න ඒ වගේ කර්මය හේතු වෙනවා. ඒකත් චේතනාව හින්දාමයි. ඒ කර්මයෙන් ඒ පරිසරය සකස් වුණාට කල්යාණ මිත්‍ර සේවනයක් ලැබුණොත් යම්කිසි කෙනෙකුට, ඒ කියන්නේ බුදු කෙනෙක් පහළ වෙන කාලෙක නම් තියෙන යාට දැන් අඟුලිමාල කියන තරුණයාට පුළුවන් වෙනවා බුදුහාමුදුරන්ගේ පිහිට ලැබෙන්නේ මේ ඒ පිහිට ලැබීම අර කර්මයේ ඡය කරගන්න හේතුවක් වෙනවා. කර්මයේ ඡය වෙන හේතුව පරිසරයේ හැදීමත් එක්ක යම් විදිහකින් මොනවා හරි ක්‍රමයකින් ඒක පෙර පිනකින් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. අන්න එතන මතක තියාගන්න වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් බණ ඇහෙන්නේ. නමුත් ඒ ඇහිච්ච කෙනාට මේක තුල එයාට උනන්දු ඇති වුණොත් එයාට ඒ අදාළ දේ ඇති වුණොත් ඔන්න නියම සිතුවිලි ඇති වෙනවා. නැත්තම් බාහිර පරිසරය අනුව ඒකයි භයානක සංසාරය කියන්නේ. භයානක සසර කියන්නේ කොයි පැත්තට මේක ගලවගෙන යයිද කියලා කියන්න බෑ. සිතුවිලි ඇති වෙන්න හේතු වෙන්නේ ආශ්‍රයමයි. හරි. ඒ කියන්නේ එතන තව තියෙනවා හේතු. ඒ කියන්නේ අතීත සිතුවිලිත් තියෙනවා. ආශ්‍රයම නෙවෙයි ආශ්‍රයත් එක්ක අතීත හේතු. අතීත පුරුදු කියන්නේ අතීත සිතුවිලි. අතීතයේ ඇති වෙලා නැති වෙලා ගිය සිතුවිලිත් හේතු වෙනවා. මෙතන සිතුවිලි ඇති වෙන්නේ. ඒ වගේ මේවා වෙනස් වෙන්න වෙන වෙන දේවල් ඇති වෙන්න ආශ්‍රය ප්‍රබලම බලපෑම. එතකොට මේ මොකද අර මේක හරියට නිකන් මම මෙහෙම කිව්වොත් හරි මේ හොද්දක රසය වගේ කියලා මේ චේතනාව. මිරිස් වැඩියෙන් දාපු දාලා තියෙනවා නම් මිරිස් රස තියෙන්නේ. හරි. දැන් එතකොට ඔන්න කහ දැම්මම ආයෙ වෙන රහක් එනවා. නේද? තව මොනවා හරි දාපුවම දාන එකට අලුත් රහක් එනවා. හැබැයි ඒ අලුත් රහට අර පරණ දාපු මිරිසුත් හේතු වෙලාද නැද්ද? නේද? අන්න ඒ වගේ මේ පරණ ඒවා හේතු වෙවි මෙතන සිත් හැදෙනවා. පරණ ඒවා හේතු වෙවි හේතු වෙවි සිත් හැදෙනවා. ඒ වගේම අලුතෙන් හැදෙන මොනවා හරි අරමුණු ගන්න ඒවා තියෙනවද? ඒවා හින්දාත් නැවත සිත් නැවත අරකට මිශ්‍ර වෙනවා. එතකොට දැන් මට යම් කිසි තරහක් ආවනම් ඒ තරහ මේ පැත්තෙන් කියන වචනකින් වැඩි වෙන්නත් පුළුවන්. මේ පැත්තෙන් කියන වචනකින් අඩු. දැන් තරහ ආවේ මගේ අතීත ප්‍රශ්නේ හින්දා ආශ්‍රය තමයි ඊට පස්සේ මේක හැට මට රහය. තව මොනවද ගැටලු? එතකොට ඒවා ඇත්තටම වෙන දේවල්. කරන දේවල් නෙවෙයි වෙන දේවල්. ඔව්. දැන් කුසල් අකුසල් මගේ කියලා ගන්න පුළුවන්ද මට? අපිව අරන් යනවා කියලා කියනවා. අපිව අරන් යනවා කියලා කියනවා නේද? දැන් මේ කියන වචන ඔක්කොම විසඳන්න බෑ. බෑ කියන්නේ ඔක දැන් විසඳනවා කියන එක නෙවෙයි. ඒ කියන ඒවා ඔක්කොම ඇත්ත නෙවෙයි. අද අපි ඒක ගැන විමසලා බලන්න. දැන් ඉස්සෙල්ලා කිව්වා වගේම කුසලය හෝ අකුසලය කියන එක මගේ හිත තුල මට බලහත්කාරයෙන් ඉන්නකෝ මම කුසලය ගන්නම් කියලා ගන්න පුළුවන්ද? නේද? කුසල් ඇති වෙන්න මොනවද වෙන්න ඕනේ? දැන් අපි මේ පටන් ගත්ත දවසේ ඉඳන් මේ කුසල් කියන්නේ මොනවද? චේතනානේ. චේතනා ගැන අපි දැන් ගොඩක් කතා කරා. චේතනාව ගැන ගොඩක් කතා කරා. ඒ කියන්නේ අපේ චේතනාවල් සකස් වෙන්න අපිට හේතු වෙන්නේ තමන්ගේ සංසාරගත පුරුදුත් සහ ආශ්‍රයත්. හරි. එතකොට ඒ දෙක හේතු වෙලා හැදෙනවා මිසක්ක වෙන ඒවා මගේ කියලා ගන්න බෑ. ඉතින් අපි ඒකට කියනවා. ඔය කියන එකට හේතුව මං කියලා ඉන්නම්. එතකොට මට ඔක ලේසි. මේ ඇයි අපි එහෙම මේ මගේ මගේ මම මම කියලා කියන එක මොකක්ද කියලා අපි තේරුම් ගන්න පොඩ්ඩක්. අපි කියනවා නේද බස් එක ආවා කියලා. බස් එක ආවේ නැහැ කියලා කියනවා නේද සාමාන්‍ය. නේද? ළමයා පාසල් යන බස් එන බලන්නක ස්කූල් බස් එක තාම ආවේ නැහැ. නේද? බස් එනවද? බස් එන සිරිතක් තියෙනවද? බස් අරන් එන්න ඕනේ නේද? හරි විදිහට නම් කතා කරන්න ඕන කොහමද? බලන්නකෝ මේ ඩ්‍රයිවර් තාම බස් එක ගෙනාවේ නැහැනේ. එහෙම කියනවද කවදාකවත්? නැහැ බස් එක ආවේ නැහැ කියලා කියන්නේ. හැබැයි බස් එක ආවේ නැහැ කියලා කිව්වා කියලා කවදාකවත් අපිට බස් එක සතෙක් කියලා අදහසක් තියෙනවද? දැන් අලියා ආවේ නැහැ කියලා නම් කියන්න පුළුවන්. හරිද? බස් එක සතෙක් කියලා අදහසක් තියෙනවද? නැහැ. නේද? අදහසක් නැතුවම අපි එහෙම කියනවා. ඒ වගේ අහවලාගේ කර්මය, මෙයාගේ කර්මය මෙහෙම වුණා කියලා අර සුලියට නන්දාගෙන කියවනවා. කිව්වට හොඳට විමසලා බලනකොට ඒක මම කියලාවක්වත් මගේ කියලාවක්වත් පුද්ගලයා කියලාවක්වත් ගන්න බෑ. මේක තේරෙන්නේ හොඳට මගේ පැත්ත විමසන්න. හරිද? දැන් අපි කිව්වා නේද ස්වභාවය සහ ක්‍රියාකාරීත්වය ශරීරයේ සහ සිතුවිලි වල ක්‍රියාකාරීත්වය හොඳට මෙනෙහි කරන්න බලන්න මේවා හැදෙන හැටි. එතකොට අපි තව කතා කරමු මේ ගැන. හැදෙන හැටි හොඳට බලන්න මේ මට ඕන වෙලාවට මොනවා හරි දෙයක් මට ගෙන්න ගන්න පුළුවන්ද? හරිද? බලනකොට මට ඕන වෙලාවට නේ වෙලා තින අහවලා කියලා තිබ්බනම් ඔයක ඇවිල්ලා. හරිද? විභාගේ ප්‍රශ්න පත්‍රයේදී මට ඕන වෙලාවට නෙවෙයි සිතුවිලි ඇවිල්ලා තියෙන ගුරුවරයා කියලා තිබ්බනම් ඇවිල්ලා. නේද? ඊට පස්සේ ගුරුවරයා මට පුළුවන් තරම් කිව්වා මේ දන්නවද ඔවා ගිහිල්ලා නිකන් ඔය කැලේ දාලා තියන්න පහ හොඳට කටපාඩම් කරන්න කියලා. ඒ කිව්ව හින්දා මම මොකද කරේ? නේද? මේ කටපාඩම් කරා ඒ අරක හේතු වෙලා කටපාඩම් කර මේක හේතු වෙලා මෙහෙ ඇවිල්ලා. නේද? එහෙම නැතුව නිකන් ඉන්නේ ඒක කොහොම හේතු ඇතුව වෙනවා. හේතුවකට හේතුවක් තියෙනවා. ඒ හේතුව වෙන තව හේතුවක් තියෙනවා. ඔහම හේතු සමුදායක් හින්දා මෙතෙන්ට ඇදි එනවා මිසක් අසිතුවිලි නේද? වෙන මේ ක්‍රමයක් හේතු නැතුව කිසි දෙයක් සිද්ධ වෙන්නේ නැහැ කියන එක තමයි කෙටියෙන් කියන්න ඕන කියන් තියෙන්නේ. හේතු ඇතුව සිද්ධ වෙනවා කියලා කියන්නේ මගේ කියලා ගන්න බෑ. හරියට මේ වගේ ලිපේ ගින්දර වැඩි කරලා තියෙනවද? මොකද නැත්තේ නේද? ලිපේ ගින්දර අපි වැඩි කරලා නැතුව හාඳුරු මොනවද මේ අහන්නේ? ගින්දරද වැඩි කරේ ගෑස්ද වැඩි කරේ? ගෑස් වැඩි කරනකොට ගින්දර වැඩි වුණා නේද? එහෙනම් හේතු හැදෙනකොට ඵලය සකස් වෙනවා. මෙතනත් ඒ වගේම තමයි. තව මොනවද?
කියන්නේ මම කියලා කෙනෙක් නැහැ. නමුත් අපේ ඔය කර්මය කියලා ඉවන්ගේ බලන්නේ ඒක නිකන් බැංක් account එකක් වගේ. හොඳ account එකකුත් තියෙනවා, නරක account එකකුත් තියෙනවා. ඒක වෙන මේ මුළු සත්වනිකායෙම වෙන කාටවත් නැහැ account එක. තමුන්ට විතරයි ඒ account එක තියෙන්නේ. ඒකේ හොඳ නරක දෙකම තියෙනවා. එහෙනම් තමුන් ඒ account අයිතිකාරයා හින්දා ඇයි කියන්නේ මේ මම කියලා කෙනෙක් නැහැ කියන්නේ?
ඔව්. ඒක තමයි. දැන් කුළුණිවසේ ඉන්න පුළුවන් හින්දා, හරිද? බඩු තැන් තැන් වලින් තියන්න පුළුවන් හින්දා, හරිද? මගේ කියලා අදහසක් එනවද? නේද? මට ඕන හැටි දැන් මෙතන ඇත්තටම ඔය මම කියන එකම ඉවර කරන්න නෙවෙයි මේ. මම කියන එක ඉවර වෙන්නේ මම කියන එක හැදෙන්නේ මාන්නේ හින්දා, හරිද? ඒක පිළිබඳව තියෙන මිම්ම හින්දා. නමුත් අපි මෙතන කතා කරන්නේ අනාත්මය ගැනයි. ඕක ඒ මම කියන එක නැති වෙන හැටි ගැනත් අපි කතා කරමු වුණා. මේතන මේක අපි බලන්න ඕනේ. ඔය කියන කර්මය කියන එක මගේ account එක කියන එක මගේ account එක නම් මට ඕන වෙලාවට දාන්න පුළුවන් වෙන්නත් ඕනේ, මට ඕන වෙලාවට ගන්න පුළුවන් වෙන්නත් ඕනේ. එහෙම පුළුවන්ද? හරිද? ඇයිද මං කරපු පින් තියෙනවන්නේ පරණ? හරි, ඉන්න මේ දවස්වල මට විභාගයක් තියෙනවා. මේ දවස්වල මම මගේ account එකේ මං කරපු පරණ හොඳ ටිකක් අරගෙන ඉක්මනට මේක කරගන්න ඕනේ මේ දවස් ටිකේ කියලා එහෙමද ඒක ඒක වෙනවද ඒක කරනවද?
විතරාතකින් බලනකොට තමුන්ට පුළුවන් දාණ්ඩයි ගන්නයි නේද? ඇයි හොඳ දේවල් කරගෙන ගියොත් දාන්න පුළුවන්. ඒ වගේම නරක දේවල් කරගෙන
හරි. අන්න හරි. එතකොට මම දානවා කියන එකේදී මේ දැමීම කියන එක මට ඕන වෙලාවටද කෙරෙන්නේ නැත්නම් කවුරු හරි මට ඒ කියන්නේ කියලා දීමක් හේතු වෙලා දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව සිතුවිලි හේතු වෙලා ඒක වෙනවද නැත්නම් මම දානවද? ඒ සිද්ධ වෙන සිද්ධියට කියනවා හරි ඒක වෙන්නේ අතීත කොතන හරි තැනක මම මට මේවා ඇහිලා තියෙන්න ඕනේ නේද? කුසල් කරන හැටි ඇහිලා තියෙන්න ඕන, අකුසල් කරන හැටි ඇහිලා තියෙන්න ඕන, අකුසලේ වළක්වන හැටි ඇහිලා තියෙන්න ඕන. ආන්ගේ ඇහිලා තියෙන විදිහට ඇහිලා තිබ්බොත් විතරක් ඒක සිද්ධ කරන්න පුළුවන්කම තියෙන. ඒක කරනව නෙවෙයි අර ඇහිච්ච ඒවා හේතු වෙලා කෙරෙනවද නැද්ද? කෙරෙන මට්ටමට පත් වෙන්න ඕන, කෙරෙන මට්ටමට ප්‍රබල වෙන්න ඕන. හරිද? දැන් අද මම කියනවා කොහොම හරි කරලා ඒක ලොකු කුසලයක් වෙනවා ධ්‍යාන බලයකට හිතනක් ගන්න කියලා. හරිද? ඒතකොට ඒක එක තියෙන account එකට ලොකු ගාණක් දාන්න පුළුවන් එකක් ඒක. හරිද? එතකොට එහෙම මං හරින්නකෝ මං තව චුට්ටකින් ධ්‍යාන නැත්තම් ඒක දැන් මගේ ජීවිතේ වැඩ ඉවරයි. හරිද? දැන් මං ඔක්කොම කරලා ඉවරයි. හරිද? දැන් ඉතින් හරි නිවන් දකින්න කියලා එහෙම පුළුවන්ද? ධ්‍යානයකට යනවා කියලා පුළුවන්ද? ඒවා හේතු සකස් වෙලා කෙරෙනවා මිසක්ක කරනවා නෙවෙයි. ඔතන ඔය එක්තරා ප්‍රමාණයකට මම කරනවා කියලා හිතෙන්නේ. ওই ප්‍රශ්නේ තමයි ඊළඟට විසඳ ගන්න තියෙන්නේ. ඒකත් ඔහොමම කතා කරමු. එතකොට ඕක ගොඩක් ওই ප්‍රශ්නේ විසඳෙනවා. හරි? හුඟක් දේවල් කරනකොට කෙරිලා තියෙනවා, කරනකොට කරන්න හිතලා කරනකොට කෙරෙන බව දැනিলা තියෙනවද නැද්ද? නේද? ඒක නෙවෙයි තියෙන ප්‍රශ්නේ. නේද? අපිට එහෙම එකක් තියෙනවා. දැන් මම මෙහෙම කියන්නම් ඒකෙදි මේ හොඳට උපදෙස් දුන්නොත් දිගටම මඟ පෙන්වුවොත් දරුවෙක් හොඳට හැදෙනවද නැද්ද? හැබැයි එහෙම හැදෙන්නේ නැති වෙලාවලු තියෙනවා. නමුත් මගේ දරුවට මම හොඳට වටකුරු කරලා උපදෙස් දුන්නා. හොඳට පොඩි කාලේ ඉඳන් එයාගේ මනස හැදෙන්න ඔක්කොම කරා. ඒකින්ද එයා ඉතා හොඳ කෙනෙක් වුණා. ඒතකොට මට අදහසක් තියෙනවා. මං තමයි මේ වැඩේ මේ මගේ නිර්මාණයක් කියලා අදහසක් තියෙනවද නැද්ද? නේද? එතකොටත් අර කර්ම කරනවා වගේ තමයි. නේද? එතකොට ඒක මම කරා. ඒක මගේ වැඩක් කියලා අදහසක් තියෙනවා. එන්න එතන තමයි විසඳ ගන්න ඕන තැන. මේ මෙහෙම කිව්වොත් මම මොකද කියන්නේ? වතුර සාමාන්‍යයෙන් මේ ස්වභාව ධර්මය තුල ගලන්නේ පල්ලෙහාටනේ. ඒතර ගඟක් උඩ ඉඳන් ගලන වතුරක් තියෙනවා. වතුර ගලනවා ගඟක් උඩින්. ඒ කියන්නේ ගඟක් ගලනවා. ගඟක් ගලනවා කන්දේ පල්ලෙහාට ලොකුවට. උඩ කොටයක් තියෙනවා. දැන් මේ කොටේ පල්ලෙහාට ගේන්න උවමනාවක් තියෙනවා. මං දානවා මේක ගඟට. හරිද? දාපුව මේක පල්ලෙහාට එනවා. මං ගේනව නෙවෙයි එනවා නේද? මං පල්ලෙහෙන් ගන්නවා. ඇවිල්ලා. දැන් කියනවා මම මේ කොටේ ගෙනාවේ මං කියලා. හරිද? මොකද ඒ උනේ ස්වභාව ධර්මයේ යම් නීති පද්ධතියක් තියෙනවා මේ මේ තුන් ලෝකෙම. ඒ නීතියට අනුකූල දෙයක් කරපුවහම මොකද වෙන්නේ? ඒක වෙනවා නේද? අන්න එහෙම හොඳ නරක කියලා දුන්නොත් යහපත් කෙනෙක් බවට පත් වෙනවා දරුවෙක්. හරි? ඊළඟට අපි අර ගෑස් වැඩි කරොත් නැත්තම් දර දැම්මොත් පොහොර දැම්මොත් වීල් දේවල් දැම්මොත් ගින්දර හට ගන්නවා. හරි? ඒ වගේ බොහෝ ක්‍රියාවලින් තියෙන ස්වභාව ධර්මයේ තියෙන වැඩපිළිවෙලට අනුව අන්න ඒ ස්වභාව ධර්මයේ ක්‍රියාවලීන් තමයි බුදුරජාණන් වහන්සේ කොහොමද වෙන්නේ කියලා අවබෝධ කරගත්තේ. කර්මය කියන්නේත් එහෙම එකක්, චිත්තය කියන්නේත් එහෙම එකක්, ආහාරය කියන්නේත් එහෙම එකක්, ඒ ඔක්කොම ඒවා. එතකොට ඒවට අනුකූල ඒ ක්‍රියාවලියට අනුකූල යමක් වුණොත් බොහෝ පින් කරොත් ඒවා පටිසම් දෙනවා. නේද? ඊළඟට බොහෝ කර්ම කරලා තියෙද්දී භාවිත කාය, භාවිත සීල, භාවිත චිත්ත, භාවිත ප්‍රඥා කියන ආකාරයට වැඩ කරොත් ඒ කර්ම අහෝසි වෙලා යනවා. නේද? ඒ තමයි මේ ස්වභාව ධර්මයේ තියෙන ක්‍රියාත්මක භාවය. ඒ ක්‍රියාත්මක භාවයට අදාළ වෙන විදිහට මගේ අතින් මොන හරි වැඩක් කරන්න මඟ පෙන්වීමක් ආවොත් දැන් කොටේ වතුරට දාන්න කියලා මම පොඩි කාලේ දැනගෙන හරි අත්දැකීමෙන් හරි කවුරු හරි කියලා දීලා හරි වතුර පල්ලෙහාටද ගලන්න කියලා දැනගෙන තියෙන්න ඕනද නැද්ද? තිබ්බොත් තමයි මම තල්ලුව දාන්නේ. ඒකත් වෙන්නේ හේතු ඇතුව. හරිද? එහෙනම් ස්වභාව ධර්මයේ ක්‍රියාවලියට අනුව මඟ පෙන්වීමක් බුදුරජාණන් වහන්සේ අපිට කරලා තියෙන නිසා අපිට කුසල් කරන්න පුළුවන්කම තියෙනවා. එහෙම ඒවා කරාට පස්සේ ඒව වෙනවා නේද? ඒවා වුණාට පස්සේ මම හිතනවා එතන තමයි ලොකුම මුලා වෙන්නේ. මම හිතනවා මේක මගේ වැඩේ. ඒක තමයි අර හිතෙන්නේ. ඒක හරි සාධාරණ සිතුවිල්ල. හිතෙන්නේ ඒකයි යම් ප්‍රමාණයකට හරි මට පුළුවන් කරන්න කියලා හිතෙන්නේ ඒකයි. ඒක තමයි අපි නැවත 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 මේක විමස විමසා බලනකොට මොකද වෙන්නේ? ඔහොම හිතෙන තැන් ඔක්කොම අරගෙන බෙදන්න. හරිද? ඔය දැන් මං කරා වගේ බෙද බෙද ඒ වගේ මට සැක හිතෙන හැම තැනක් දැනම හොඳට පිරික්සන්න ඕනේ. ඒ පිරික්සනකොට මෙතනදී අපි අයින් කරගන්න හදන්නේ මගේ කියන නැත්නම් ආත්මීය කියන මට ඕන හැටියට කියන හැඟීම විතරයි. හරි? ඇත්තටම සෝවන් ඵලයේදී අයින් වෙන්නෙත් ඒකයි. මම කියන හැඟීම ඇති වෙන්නේ ඔන්න ඔය සංසන්දනය කිරීමෙන්. හරිද? ඒකත් වැරදි. මාන්නයක් ඇති වෙන්නේ මෙතන සකස් වෙන දේවලුයි අතන සකස් වෙන දේවලුයි සංසන්දනය කිරීමකින් තමයි ඇති වෙන්නේ. ඒක අපි පස්සේ කතා කරමු. මෙතන මට ඕන හැටියට තියාගන්න පුළුවන්, මට ඕන හැටියට වෙනස් කරන්න පුළුවන්, මට ඕන හැටියට පවත්වන්න පුළුවන් කියන අදහසයි සම්පූර්ණයෙන් අයින් වෙන්න ඕනේ. හරි? එතකොට කර්මය මට ඕන හැටියට නෙවෙයි මේක සිද්ධ වෙන දෙයක්. හරි? බුදුරජාන් වහන්සේ අහනවා භූත මිදන්ති භික්කවේ පස්සාති. මේ පස් කඳ නැත්තම් මේ පංචපාදානස්කන්ධය සිද්ධ වූ දෙයක්ද කියලා. එතකොට වික්ෂුන් වහන්සේලා කියනවා ඔව් කියලා. ඊට පස්සේ අහනවා සැකද? එතකොට කියනවා සැකයි කියලා. හරි? ඊට පස්සේ කියනවා මේක යථාභූත ඥාණයෙන් දකින්න ඕන කියලා. යථාභූත ඥාණයෙන් දකින කෙනාට කියලා කියන්නේ මේක පිරික්ස බලන කෙනාට මේක ගැන සැක නැති වෙන අදහන. එතකොට වික්ෂුන් වහන්සේලා කියනවා සැක නැති වෙනවා කියලා. ඊට පස්සේ ඊළඟට අහනවා බැලුවද කියලා එහෙම. එතකොට බැලුවා කියනවා. දැන් සැකද කියලා අහනවා. නැහැ කියනවා. හරි? ඒ වගේ අපි මේකේ සැක තියෙන තැන් විමසා බලන්න ඕනේ. ඒ කියන්නේ මේ හිම තමයි කමඨාන තේරුම් ගන්න. තේරුම් ගත්තට පස්සේ ඒක මනසින් විග්‍රහ කර කර බලනකොට තේරෙනවා මට කරන්න පුළුවන් දෙයක් නම් මෙතන නැහැ. හරි? මට කරන්න පුළුවන් දෙයක් නැති බව හොඳට තේරෙන්න ඕනේ. ඒක සිද්ධ වෙන්න ඕනේ. හරි? ඔබද ඒක ඉතා පැහැදිලිනේ. කර්මයක් කරපු එක පල දෙන්නේ මට ඕන වෙලාවටද? ඔය චුට්ටෙන් ඕක ඇති හොඳට. මේ කමටහනට ඕක ඇති. හරිද? මට ඕන මේ ලෝකේ කොයි කෑල්ලද මගේ කියලා හොයාගන්නකෝ. නේද? එච්චරයි. කර්මයක් මම කරලා තියෙනවා. මගේ අකවුන්ට් එකට දැන් දාලා තිනවා කියනකො ස්වභාව ධර්මයට අනුව මට තේරිලා මේකයි කර්මය කියලා. හරිද? ඉතින් මට ඕන වෙලාවට ගන්නත් බෑ. මට ඕන වෙලාවට එපා කියන්නත් බෑ. නේද? ඉතින් ඒතර මට අදාල නෑ. ඒක වෙන දෙයක්. ඒක සිද්ධ වෙන දෙයක් මිසක් මම කරන දෙයක්. ඒ කර්ම මං ආය කියන්නේ කර්ම අනුව ඉපදීමක් සිද්ධ වෙනවා කියන එක එහෙම තමයි වෙන්නේ. ඉතින් ඒක මගේ වැඩක්ද? දැන් කමඨහන අමතක කරන්න එපා. කමඨහනේ තියෙන්නේ මොකද්ද? කොයි කොටසද මට මෙසේ වේවා මෙසේ නොවේවා කියලා ගන්න පුළුවන්. හරි? කොයි කොටසද මට මෙසේ වේවා මෙසේ නොවේවා කියලා ගන්න පුළුවන්. කර්මය ගන්න පුළුවන්ද? චිත්තය ගන්න පුළුවන්ද? ඍතු ගන්න පුළුවන්ද? ආහාරය ගන්න පුළුවන්ද? මගේ ශරීරයේ ස්වභාවය ගන්න පුළුවන්ද? මගේ ශරීරයේ ක්‍රියාකාරීත්වය ගන්න පුළුවන්ද? මගේ සිතුවිලි ගන්න පුළුවන්ද? නේද? එහෙනම් මෙන්න මෙහෙම වෙන්න ඕනේ කියලා ගන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ස්ථිර වශයෙන්ම අන්න ඒක ආත්ම කරලා ගන්න පුළුවන්. ඒ කමටහනට විතරක් යන්න නැත්නම් අනාත්ම අදහස අමතක වෙලා අපි වෙනත් සාකච්ඡාවකට යයි. ඇත්තම කරනව නෙවෙයි කරනවා. අද කෙරෙන්නේ ඒකයි මම කිය බුදුරජාණන් වහන්සේ ගැන ලොකු විශ්වාසයක් ඇති වෙනවා කියලා. මගේ කියලා ගන්න බැරි නම් කියන එක අහෝසි කරගන්න අපි මොකද කරන්න? මගේ කියලා ගන්න පුළුවන්ද කියලා බලන්න. හරිද? මගේ වැඩේ කියලා ගන්න පුළුවන්ද? මට ඕන වෙලාවට මේ වයින්වද? දැන් ඇයි මට මෙච්චර මේ කතා කරන්න වෙලා තියෙන්නේ? ඔය පැත්ත සිතුවිල්ල හදවන්න. හරිද? සිතුවිල්ල හදවන්න ඕනේ. ඒ කතා කරන එක හේතු වෙලා දැන් ගිහිල්ලා ඉඳගත්කම හැදෙනවා. හදනවද හැදෙනවද? හැදෙනවා. එහෙනම් ඒක මගේ වැඩක්ද?
අපි උත්සාහයක් ගන්නවා කියන එක වැරදිද?
හරි. ඒක මගේද කියලායි මං අහන්නේ. ඔය අපි අන්න හරි ඔතෙන්ට එන්නකෝ. අපි ගන්න උත්සාහය හරිද, අපි ගන්න උත්සාහය කොහෙන් හරි මට මෙන්න මෙහෙම උත්සාහ ගන්න ඕන කියලා කියලා තිබ්බොත්ද නැද්ද ඒ උත්සාහය ගැනෙන්නේ නේද? කියලා තිබ්බොත් බල කරලා තිබ්බොත් මඟ පෙන්වීමක් කරලා තිබ්බොත් විතරයි ඒක වෙන්නේ. ඒක තමයි හේතුඵල ධම කියන්නේ. මේක වෙලා තිබ්බොත් මේක වෙනවා, මේක වෙලා තිබ්බොත් මේක වෙනවා. හරි, එහෙනම් ඒක ඇත්තටම තල්ලුවක් මිසක්ක ඕක හරි අමාරුයි මේ පිළිගන්න හිතට. හරි, ඇයි නැත්තේ? ඉතින් හොඳ කර්ම කරපුවම ප්‍රතිසන් දෙනවා. දැන් ඒ කියන්නේ ඒකනේ බුද්ධාගම නැති අයද? ඔව්, අබෞද්ධ අය වුණත් හොඳ වැඩක් කරොත් ඒක ප්‍රතිසන් දෙන. ඒක මේ බෞද්ධ කියන නාමයෙන් සිද්ධ වෙන දෙයක් නෙවෙයි. නෑ, ඒත් බලන්න, ඒත් හොඳ වැඩක් කරනවා නම් කරන්නේ බෞද්ධ අය විතරද හොඳ වැඩ කරන්නේ? ඒ එයාලටත් ශාස්ත්‍රවරයෙක් ඉන්නවා නේද? යම් කිසි දුරකටේ ශාස්ත්‍රවරයා කියලා තියෙන දේවල් අනුව එයාලා ඒවා කරන්නේ නේද? හුඟක් තැන්වල තියෙනවා දැන් ඔය මස් මරන්න, ඔය හලාල් කියලා කියන්නේ හරිද තියෙනවා, ගින්දර උඩින් නම් මරන්න කියලා තියෙන්නේ. මේ මිනිස්සු මොකද කරන්නේ? රතු රෙදි කියලා ලකුණින් නම් මරනවා. හරිද? ඉතින් එහෙම හැම තැනකම මේ තියෙන හොඳ දේවල් තියෙනවා නම් ඒවා දෙමව්පියෝ හින්දා, තවත් යම් කිසි කාරණාවක් හින්දා. මං කියන්නේ නිවන් දැකීම සහ කුසල් වර්ධනය කිරීම ඒවා කියන ඒවා අපිට සිද්ධ වෙන්නේ. කුසලයේ කියන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ. මේ මාර්ගයේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය අපිට ලැබුණාම විතරයි. ඒකනම් මෙහෙමයි, ප්‍රථම වතාවටම ධර්මය ඇහෙන්න අහම්බයක් නැහැ. මට එච්චර එහාට ඒක කියන්න පුළුවන් කමක් නැහැ. එහෙම අපි හිතන්න ඕනෙත් නැහැ. ඒක බුදුරජාණන් වහන්සේත් ඔගේ මුල හොයන්න එපා කියලා දේශනා කරලා තියෙනවා. මොකද දැන් ඔය මෙතන තියෙන වර්තමානයේ අවබෝධ කරගන්න අපිට මේ තියෙන දැනුම ඇති. ඒ අවබෝධ වෙනකොට අපිට ඒක තේරුම් ගන්න පුළුවන්. මට එහෙම බොරුවක් කියන්න බෑ. ඒක අහම්බයක්මද කියලා කියන්න බෑ. හැබැයි ඉතින් මෙහෙම එක්කුත් තියෙනවා. දැන් බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා ඒ ධර්මය දේශනා කරන තුරු එතන නිවනට හේතු වෙන කිසිම දෙයක් ඊට ඉස්සෙල්ලා නැහැ. ඒකින්දා ඒ තත්වයන් එහෙම වෙන්නත් පුළුවන්, නොවෙන්න පුළුවන් වෙන්නත් හේතුවක් තියෙන. දැන් සරියුත් මහ රහතන් වහන්සේලා, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේලා කියන පෙර බුදුවරුන්ගේ නේද බණ ඇහිලා යම් මේවල් දැකලා පාරමිතා පුරාගෙන ආපු අය. එතකොට විඥාන ධාරාව කිව්වහම ඒක ගොඩාක් ඈතට යන එකක්. ඒකේ මුල ගැන හොයන්න අවශ්‍යතාවයක් නැහැ මේ වෙලාවේ සිද්ධ වෙන මේ ක්‍රියාවලියට. ඒකද අපිට ඒක සංකීර්ණ වෙන්න තියෙන එක කඩක් තියෙනවා. මොකද අපි මේ ළඟ තියෙන දේ වැරදි නෑ ප්‍රශ්නේ. ඒකදී දැනට ඒක අපි අතහැරිය යුතු දෙයක් තියෙනවා. ඒ වගේ දේවල් අතහැරලා දාන්න ඕනේ. ඒක පසුව අපිට තේරුම් ගන්න පුළුවන් මේ. ඔව්, දැන් ඒ වුණාට දැන් අපි මේ ඇහිලා තිබුණාට අපිට මේවා සම්පූර්ණයෙන්ම ඇහුන්නේ නැහැ වගේ වැඩ පිළිවෙලකට යන්න පුළුවන් සෝවන්නුනේ නැත්තම්. ඒ බය දැනටත් අපි තියාගන්න ඕනේ. ඒ බය තියාගන්න ඕනේ. මොකද නියත මිත්‍යා දෘෂ්ටික වෙන්න පුළුවන් සෝවන්නුනේ නැත්තම්. දවසක ඊට පස්සේ ඉතින් ආය බුදුවරු කෝටි ගණන් පහළ වෙනකන් ඔය කොහේ හරි මේ කූඹි වෙලා, නරි වෙලා, ඉබ්බ වෙලා ඉන්නවා. තැන් තැන් වල. මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ කියන බය තියාගත්තාම හරි. හැම එකක්ම හේතුඵල. හේතුඵල නැතුව කිසිම දෙයක් නැහැ. ඒක තමයි තේරුම් ගන්න ඕන. ඔව්, ඒක තමයි. මේ ඉබේ නෙවෙයි. ඉබේ කිව්වොත් හේතු නැහැනේ. ඉබේ කියලා කිව්ව ගමන් දැන් මම මේ කතා කරන එක ඉබේ වීමක් නෙවෙයි. ඉබේ වෙනවා කියන්නේ හේතුවක් නැතුව සිද්ධ වෙනවා කියන එක. මෙහෙමයි. දැන් ඔය දඹදිවියත් ඔය ඔක්කොම බුදු කෙනෙක් පහළ වෙන්න ඉස්සෙල්ලත් වෙන ප්‍රශ්නේ මේවා කොහොමද වෙන්නේ? හරිද? මේවා කොහොමද වෙන්නේ කියන ප්‍රශ්නේ තමයි දිගටම තියෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා කියන්නේ මොකද්ද? ලෝකයේ තියෙන දේවල් වලට කොහොමද වෙන්නේ කියලා දේශනා කරනවා කියන එක. එතකොට ඒ දේශනාවේ තියෙන්නේ මොකද්ද? ඔක්කොම යේ ධම්මා හේතුප්පවවා තේ සංහේතුන් තථාගතෝ ආහ තේ සංචයෝ නිරෝධ එවං වාදි මහා සමනෝ ඔක්කොම හේතුඵල ධමකණුව සිද්ධ වෙන්නේ කියලා. හේතුඵල ධමයක් අනුව සිද්ධ වෙනවා කියන්නේ හේතු නැතුව ඵලයක් සිද්ධ වෙන්නේ නැහැ කියන එකයි. එච්චරයි සරල අදහස. හරිද? එතකොට මේ හේතු ටික තමයි පටිච්චසමුප්පාදයේ දේශනා කරලා තියෙන්නේ. පටිච්චසමුප්පන්නව තමයි ඔක්කොම වෙන්නේ. මේක හින්දා මේක වෙනවා, මේක හින්දා මේක වෙනවා, මේක හින්දා මේක වෙනවා කියලා. හරිද? එතකොට හේතුඵල ධමයක් අනුව සිද්ධ වෙනවා නම් මගේ කියලා මට ගන්න පුළුවන්ද? හරියටම බැලුවොත් ඒ කියන්නේ මගේ වැඩක් කියලා ගන්න පුළුවන්ද නැත්නම් හේතු අනුව සිද්ධ වීමක්ද? හරිද? මගේ වැඩක් කියලා ගන්න පුළුවන්ද නැත්නම් හේතු අනුව සිද්ධ වීමක්ද සිද්ධ වෙන්නේ? හරි. ඕකට කරන්න තියෙන එකම දේ දැන් අපි කරපු කමටහන ඉස්සෙල්ලා වඩන්න ඕනේ. හරි. ඊට පස්සේ අපි ආයෙ ඔතන ඉඳන් පටන් ගමු කතා කරන්න. හරි. කතාවෙන් මේක කරන්න අමාරුයි. කතාවෙන් විතරක් ඔක්කොම අවබෝධ කරගන්න බෑ. දැන් මොකද්ද අපි කිව්වේ? මේකට විරුද්ධ මොන හරි තියෙනවද බලන්න. මොකුත් ඕනේ. මගේ කයේ ක්‍රියාකාරීත්වය කුලී නිවසකට මගේ නිවස කියන්න බෑ වගේ මේ ශරීරයේ ක්‍රියාකාරීත්වයන් එකක්වත් මට ඕන වෙලාවට මට ඕන විදිහට වෙනවද නැත්නම් ඒක යම් කිසි ක්‍රියාවලියක් හේතු අනුව සිද්ධ වෙන ක්‍රියාවලියක්ද? නේද? හේතු මොනවද? කර්ම, චිත්ත, ඍතු, ආහාර. එතකොට ඒ හේතු යෙදෙන හැටියට මේ ශරීරය ලොකු වෙනවා, පොඩි වෙනවා, කොට වෙනවා, කළු වෙනවා එහෙම මිසක්ක ඒවා යෙදෙන ඒවා යොදා ගන්න එකත් මගේ වැඩක්ද? නෑ. නේද? එහෙනම් මේ ශරීරය ඒත් ගැන තීරණ ගන්න මට පුළුවන් කමක් නෑ. අර කොයි තීරණද මේක 100%ක් කියලා ගන්න එපා. කොහොමද අර කුලී නිවස ගැන පොඩ්ඩක් හිතන්න මම උදාහරණයක් ගත්තේ ඒකයි. කුලී නිවසේ බඩු තියන්න පුළුවන්, බඩු එහාට මෙහාට කරන්න පුළුවන්, අරක එහාට මෙහාට මෙහාට කරන්න පුළුවන් කියලා මගේ කියලා අදහසක් එනවද? පරම අයිතිය නෑ. එහෙනම් මේ ශරීරය ගැන හිතන්න, මූලිකව එහෙම හිතන්න. එහෙනම් ස්වභාවය එහෙම. ඊළඟට ක්‍රියාකාරීත්වය. හුස්ම ගන්න එක මගේ වැඩක්ද? බඩගිනි වෙන එක, දාඩිය දාන එක, ඒවා හොඳට පිරික්සපුවම මේක මගේ වැඩ නෙවෙයි කියලා තේරෙනවා. හරිද? ඊට පස්සේ තමන්ට එන සිතුවිලි, නේද? සිතුවිලි දිහා හොඳට බලන්න. සිතුවිලි වල හේතු හොයන්න. හරි. මම මේක කරනවා කියලා හිතුවා. ආයෙක කරනවා කියලා හිතුවේ එක්කෝ වෙන කෙනෙක් කරනවා දැකලා, එක්කෝ වෙන කෙනෙක්ගේ කියලා, නේද? මොකක් හරි හේතුවක් අනුවමයි සිතුවිල්ලක් එන්නේ. නේද? මම අර කිව්වා මෙතෙන්ට දැන් මම එකපාරටම කියනවා ලංකාවේ ජනාධිපතිතුමාගේ නැත්නම් මහින්ද රාජපක්ෂ මහත්තයා කියන ඔකොටම ඉන්නේ වෙනස් වෙනස් සිතුවිලි. ඇයි ඒ? ඇයි එක එක කෙනාට වෙනස් සිතුවිලි එන්නේ? අතීතයේ එයා අහලා තියෙන දේවල්, ඇහිලා තියෙන දේවල් අනුව තමයි දැන් සිතුවිල්ල හටගන්නේ. එහෙනම් අන්න එහෙම මගේ හැම සිතුවිල්ලක් දිහාම බලන්ඩ, ඔය ටික විතරක් දැන් කරන්න ඕක ඉස්සෙල්ලා, හැම සිතුවිල්ලක්ම දිහා බලන්ඩ එකක්වත් මට ඕන වෙලාවට බුක් ගාලා ගෙන්න ගන්න පුළුවන්ද? මට ඕන වෙලාවට යට කරන්න පුළුවන්ද? ඔව්. එතකොට හිතේ නෑ තරහ එනකොට මම පාලනය කරනවනේ කියලා. මමද පාලනය කරන්නේ නැත්නම් ඒක පාලනය වෙන්න අවශ්‍ය කරන සිතුවිලි එනවද නැද්ද? එන්න නම් පාලනය කරන්න ඕන සිතුවිලි එන්න නම් ඒකටත් හේතු තියෙන්න ඕනද නැද්ද? නේද? එහෙම ආවොත් මේක පාලනය වෙනවා. ආවෙ නැත්නම් පාලනය වෙන්නේ නැහැ. එන්නත් හේතු තියෙන්න ඕනද නැද්ද? හේතු නැතුව මොන එක සිතුවිල්ලක් හරි එනවද කියලා බලන්න. මම එන අකුසල සිතුවිලි යට කරලා කුසල සිතුවිලි උපදවා ගන්නවා කියලා මං කියනවා, ඒකත් හේතු අනුවද නැද්ද සිද්ධ වෙන්නේ? හරියට අර කොටේ පල්ලෙහාට ගන්න යනවා වගේ. ඔන්න ඔය ටික ඉස්සෙල්ලා හොඳට මෙනෙහි කරන්නකෝ. තමන්ගේ තුලින් ඉස්සෙල්ලා මේක මෙනෙහි කරන්ඩ, ඊට පස්සේ අපි ටික කතා කරමු. හරි. දැන් අර ඔය කතා කරපු මුකුත් මෙනෙහි කරන්න යන්න එපා. නැත්නම් ඔක්කොටම පැටලෙයි දැන් මේක. ඊට පස්සේ කතා කරමු. ඔය සිතුවිලි ටික ඔය අදහස ආවට පස්සේ අපිට කතා කරන්න ලේසි. හරි. මෙතන තියෙන ශරීරය, සම්පූර්ණ ශරීරයේ ක්‍රියාකාරීත්වය සහ ස්වභාවයත්, සිතුවිලි වල ක්‍රියාකාරීත්වයත් එකම සිතුවිල්ලක්වත් මට ඕන වෙලාවට, හරිද? ඒ කියන්නේ මගේ වැඩක් විදිහටද වෙන්නේ? දැන් කියයි, දැන් එන එකම ප්‍රශ්නේ තමයි පාලනය කරනවානේ කියලා. මම පාලනය කරනවානේ කියලා කියයි. ඇත්තට මේ පාලනය කරන්නත් පුළුවන් වෙන්නේ සිතුවිල්ලකින්මද නැද්ද? නේද? පාලනය කරන්න වෙන්නේ සිතුවිල්ලකින්මද නැද්ද? ඒ සිතුවිල්ල එන්නේ අතීත මොනවාරි හේතුවක් හින්දාද නැද්ද? හේතු නැත්තම් එනවද? හේතු නැත්තම් එන්නේ නැහැ. හේතු ඇතුවමයි එන්නේ. හරිද? ඔන්න ඔය ටික හොඳට මෙනෙහි කරන්න. එතකොට ඒවා මගේ වැඩක් නොවන වගේ තේරෙයි. හරි. මගේ වැඩක් නෙවෙයි ඒක, සිද්ධ වෙන දෙයක්. සිද්ධ කරන දෙයක් නෙවෙයි, සිද්ධ වෙන දෙයක්. සිද්ධ කරන දෙයක් නෙවෙයි, සිද්ධ වෙන දෙයක් කියලා හොඳට තේරෙයි. ඊට පස්සේ අපි ආයෙ සරක් කතා කරමු. තේරෙනවද මං කියපු දේ? දැන් කමටහනට අදාළව පැටලුණු තැනක් තියෙනවද බලන්න පොඩ්ඩක්. දැන් කර්මයක් අමතක කරන්න, මමත් අමතක කරන්න, හැබැයි මගේ කියන එක ගැන තමයි මේ කතා කරේ. අද කමටහන මතක තියාගන්න. එතකොට හරි. නෑ 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 කබලින් කාර ආහාරය තුන ආහාර කියන්නේ. ඒ කියන්නේ මේක කෙටියෙන් හිතන්න එච්චර සංකීර්ණ කරගන්න දෙයක් නෑ. මට මගේ පාලනේ තියෙනවද මේක? හරි හරි මට අයිතිය තියෙනවද? අයිතිය චුට්ටක් අයිතිය තියෙනවා කියලා හිතන්න අන්න කුලී නිවස ගැන හිතන්න. මම ඒකයි එහෙම උදාහරණයක් කිව්වේ. මගේ කියන හැඟීම එන්නේ මට ඕන හැට තියාගන්න පුළුවන් නම් අපි හොඳට කතා කරා. අමතක වෙයි දැන් ආයේ මගේ කියන හැඟීම එන්නේ මට තියාගන්න පුළුවන් ප්‍රමාණයටයි නේද? එතකොට මට තියාගන්න පුළුවන් ප්‍රමාණයට නම් මගේ කියන හැඟීම එන්නේ මේක ගැන මෙනෙහි කළ බලන මේ ශරීරය මට ඕන හැටියට තියාගන්න බෑ නේද? තියාගන්න බැරි මේකේ උස කළු මිටි. එතකොට අර හිතේ නෑ නෑ ඒ වුණාට මේ මං මට පොඩි පොඩි දේවල් ටික කරගෙන එහෙන අර කුලී නිවස ගැන හිතන්න. ඒකෙත් පොඩි පොඩි දේවල් ටික කරන්න පුළුවන්. කොහොම මගේ කියලා කොහොමත් මදහසක් එන්නේ නෑනේ. පරම අයිතිය තියනද බලන්නකෝ. හරිද? ලොකු ලොකු දේවල් ටික කැඩුනට පස්සේ චූටි චූටි දේවල් ගැනත් හොයාගන්න පුළුවන් ඊට පස්සේ. හරි ඉතින් ලොකු ඒවා කඩමු. හරිද? එතකොට පුංචි පුංචි දේවල් ගැන ඊට පස්සේ පුළුවන් සාකච්ඡා කරන්න. අන්න
එතකොට මේ කමටහන කොහොමද කරන්නේ? දැන් ආනාපාන යනු මොන හුස්ම ඉරට යනවා බලනවා බලන. ඒතර මේක කරන්නේ හැම සිතිවිල්ලක් ගන්නම
නෑ නෑ මේ දැන් ඔය සමත භාවනාව සහ විදර්ශනා භාවනාවේදී අපි සමත භාවනාව වර්ධනය කරපු අයට ඒක විතරක් අපි හිතනවා. විදර්ශනා භාවනාව කියන්නේ මොකක්ද කියලා තේරෙන්නේ ඒ කියන්නේ තේරුම් ගන්න බෑ. අපි හිතනවා ආනාපානයමයි භාවනාව. නැත්තම් භාවනාව කියන්නේ මේ මොකක් හරි එක සිතුවිල්ලක් එක දිගට කරගෙන යන එක කියලා. හරිද? විදර්ශනා භාවනාව කියලා කියන්නේ තමන්ගේ මේ නැත්තම් තියෙන පංචඋපාදානස්කන්ධය පිළිබඳව පිරික්සීම. හරිද? පිරික්සනවා කියලා කියන්නේ ඒක පිළිබඳව දීලා තියෙන කමඨහනට අනුව විමසා විමසා බැලුවා. දැන් අසුභ භාවනාව කරනවා නම් හරිද කිසිම ආනාපාන සතියක් මොකක්වත් නැහැ. කෙස්වල ස්වභාවය, ලොම්වල ස්වභාවය, නියවල ස්වභාවය ඒ විදිහට. හරිද? එක්කෝ කයේ ස්වභාවයක් වෙන්න ඕනේ, එක්කෝ වේදනාවක් වෙන්න ඕනේ, එක්කෝ චිත්තය වෙන්න ඕනේ, එක්කෝ ධම්ම කියලා කියන සංඥා සංකාර වෙන්න ඕනේ. මේ වාගේ තියෙන ත්‍රිලක්ෂණය මතු කරගන්න ඒවා ගැන කරන මෙනෙහි කිරීම වලට කියන විදර්ශනා භාවනාව කියලා. හරි? එතකොට ඒක මේ මොකක් හරි එක දෙයක්ම අරගෙන නෙවෙයි ඉස්සෙල්ලාම විදර්ශනා භාවනාව වල බොහොම රවුමක් කරගෙන යනවා. එතකොට රවුමක් කරගෙන යනකොට ඒ ටික කරගෙන යනකොට අදාළ සිතුවිල්ලක් අපිට පහළ වෙනවා. විදර්ශනා හැඟීමක්. හරිද? ඒ හැඟීම තමයි ඊට පස්සේ අපි එක දිගට වර්ධනය කරගෙන යන්නේ. හරි? ඒ කියන්නේ දැන් අපි මොකද කමඨහන කරනවා කියලා කරන්නේ? මගේ කය අරගෙන කයේ ස්වභාවය බලනවා හොඳට. නියපොතු වැවෙනේවා මේ ස්වභාවය කොච්චර වෙනකම් බලන්න ඕනද? දැනට අපි හිතමු මට ඉන්නවා මේ යාළුවෙක්. කට්ටිය කියනවා මෙයා මට හතුරුකම් කරන්න කියලා. මට එකපාරට මෙයා හතුරෙක් කියලා හැඟීමක් උපදවා ගන්න පුළුවන්ද? බෑ නේද? එයා මගේ හතුරෙක් කියලා හැඟීමක් උපදවා ගන්න මම මොකද කරන්න ඕන? එයා ගැන හොඳට හොයන්න ඕන. ගිහිල්ලා අතන යා මොනවද කරේ, මෙතන මොනවද කරේ, මෙතන මොනවද කරේ, මෙතන මොනවද කරේ කියලා ඔක්කොම හොයන්න ඕන. ඒ හොයනකොට මොකද වෙන්නේ? හොයනකොට ඇත්තටම මට හතුරු ගන්නම් කරලා තියෙන කියලා අහුනොත් මොකද වෙන්නේ? ඒ හොයපු හේතු වෙලා මගේ නෙවෙයි, මගේ යාළුවෙක් නෙවෙයි කියලා හැඟීම ඇති වෙනවා නේද? ඒ වගේ මේ ශරීරයේ දාඩිය දාන එකේ ඉඳන්, ඒ කියන්නේ මේ ශරීරයේ ස්වභාවය, ක්‍රියාකාරීත්වය දැන් මම කිව්වා ඔය ශරීරය ඔයාගේ නෙවෙයි කියලා. එහෙනම් මට තියෙන අදහස මොකද්ද? මගේ යාළුවා කියලා. හරිද? යාළුවා නම් හිතුවක්කාරකම් කරන්න බෑනේ නේද? දැන් එහෙනම් මම බලනවා මේක මට කීකරුද හිතුවක්කාරද කියලා නේද? එතකොට තේරෙනවා මේක කීකරුද හිතුවක්කාරද. ගඳ එළියට දාන්නේ මං කැමති ඒවද නේද? එතකොට මේක රිදෙන්නේ මං කැමති හින්දාද නේද? එතකොට ඒකයි කියේ ස්වභාවය කියලා. මේක කළු වුණා මං කැමති නෑ, මේක සුදු වුණා මං කැමති නැති විදිහට සුදු වුණා, මේක මහත් වුණා මං කැමති නැති විදිහට මහත් වුණා. එහෙනම් මට මගේ කියලා තියාගන්න බැරි විදිහට මේක නේද වැඩිපුර ප්‍රමාණයක් සකස් වුණා. එතකොට එහෙනම් ඒ ටික අපි හොඳට මෙනෙහි කරනවා. හැම දෙයක්ම අරගෙන මං ඔය කිව්ව ස්වභාවය කියලා කියන්න පුළුවන් ඔක්කොම. නියපොත්තේ ස්වභාවය ඉඳන් ඕනනම් හැමේ ස්වභාවය ඊළඟට පාට ප්‍රමාණය උස කළු මිටි ඒවා මෙනෙහි කරනකොට මට තේරෙනවා මේකේ ස්වභාවය මට ඕන හැට තියාගන්න බෑ. ඔන්න අර යාළුවාගෙන හොයලා බලනකොට එයා හතුරුකම් කරලා තියනවා කියලා තේරෙනකොට මගේ යාළුවෙක් නෙවෙයි දැන් එයා මගේ කෙනෙක් නෙවෙයි කියලා අර සිතුවිල්ල පරිවර්තනය වුණා වගේ මට හැඟීමක් එනවා මේක මට අයිති දෙයක් නෙවෙයි කියලා. හරියට අනුන්ගේ දෙයක් වගේ. හරිද? මට අයිති දෙයක් නෙවෙයි කියලා හැඟීමක්. ඒක උපදින තුරු මෙනෙහි කරන්න ඕනේ. හරි? ඊට පස්සේ ක්‍රියාකාරීත්වය ගත්තාම මේක තවත් රුකුලක් වෙනවා. ක්‍රියාකාරීත්වය අරන් බලන්න. ඒ ඔක්කොමත් එහෙමයි. මට ඕන වෙලාවට දාඩිය දාන්නෙත් නැහැ, දාඩිය නැති වෙන්නෙත් නැහැ. මට ඕන වෙලාවට මොකක්වත් මගේ පාලනයට ගන්න බෑ. හැබැයි ෆෑන් එකක් දාහම දාඩිය අඩු වෙනවා. ඒක මොන ක්‍රියාවලියක්ද? හුලං වැදුනහම වතුර වාෂ්ප වෙන එක ස්වභාව ධර්මයේ ක්‍රියාවලිය. හරිද? එතකොට එහෙම තමයි මම මේක කරගන්නේ. හැබැයි ඒක කරන්නත් එහෙම වෙනවා කියලා මම දැනගෙන තියෙන්න ඕනේ. ඒක සිතුවිලි පැත්තට ගියාම බේර ගන්න පුළුවන්. එහෙනම් මේකේ ක්‍රියාවලිය ඔක්කොම ගත්තාම රුධිර සංසරණයක් තියෙනවා, හෘද ස්පන්දනයක් තියෙනවා, ශ්වසන පද්ධතියක් තියෙනවා, ස්නායු පද්ධතියක් තියෙනවා, ආහාර ජීර්ණ පද්ධතියක් තියෙනවා. මේ එකක්වත් දාඩිය දාන ඒවා, සීතල දැනෙන ඒවා, උෂ්ණ දැනෙන ඒවා නේද? ඒ එකක්වත් මට ඕන වෙලාවට මට ඕන විදිහට වෙන්නේ නැහැ. ඒවා අයිතිකාරය මන් නෙවෙයි. එතන ක්‍රියාකාරීත්වයත් එක්කත් ගත්තාම මට තේරෙනවා මේක මගේ කියලා ගන්න බෑ. මේක මට අයිතියක් නෑ. මට ඇතන්නේ ඒක anu එකක් වගේ කියලා. හරි? එන්න එහෙම තේරෙන තුරු මේ ටික මෙනෙහි කරන්න ඕනේ. හරි? එහෙම තමයි අපි විදර්ශනා අවබෝධයක් ඇති කරගන්නේ. නැත්තම් දැන් ඇත්තටම හුස්ම දිහා විතරක් බලාගෙන ඉඳලා මුකුත් කරන්න බෑ. හරිද? දැන් අන්තිමට අපි ආනාපාන සතිය කරනවා. කරනකොට තේරෙයි ඒක තුලින් මේවා මතු කරගන්න හැටි පස්සේ. ඒක එක කමඨහනක් විතරයි. ආනාපාන සතිය කියන්නේ කායානුපස්සනාවේ තියෙන එකක් විතරයි. කමඨහන් 26ක එකක් විතරයි. හරි? එහෙනම් විදර්ශනාව කරනවා කියන්නේ ඔය වගේ තමන්ගේ කාය, වේදනා, චිත්ත ධම්ම. ඉතින් පැහැදිලිව මේ කාය නේද, චිත්ත කියන දෙකටම ඇත්තටම ඔය කමඨහනේ තියෙන්නේ ඔය ටික කරාට පස්සේ, ඔය හැඟීම හැදුනට පස්සේ. හෙට දවසේ තියෙන්නේ මොකද්ද? දේශනාවේ තියෙන විදිහට චක්කුං අනත්තා, සෝතං අනත්තා, චක්කු සෝත ගාන ජීව කාය මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන ආයතන 12ට මේ උපදින අනාත්ම හැඟීම යොදවලා බලනවා. මේ හැඟීම හදාගන්න තමයි අපි මේ මූලික පියවර කරන්නේ. හැඟීම මොකක්ද? මෙසේ වේවා, මෙසේ නොවේවා කියලා කිසිම දෙයක් ගන්න මට ඕන හැටියට තල්ලු කරලා ගන්න බෑ කියන හැඟීම උපදවා ගත්තොත් තමයි ඒක අර ආයතන වලට යොදවන්න පුළුවන්. එතකොට හෙට හැන්දෑවෙද්දි මේක තේරුම් ගනි. මේකට දවසක් ගන්න එකයි මම. හරිද? මේක කොහොම තර්ක කර කර යන්න ඕනේ. හරිද? මම තර්ක වලට අනිත් පැත්තට කතා කරනවා, ඔය පැත්තට කතා කරනවා. මේ අමනාප වෙන්න එහෙම නෙවෙයි මේ කතා කරන්නේ. හරිද? මේවා කතා කරන්න ඕනේ. නමුත් අපි පොඩ්ඩක් පොඩ්ඩකට ඒ කතාවෙම පරතරයට යන්නේ නැතුව නේද, එක කොටසක් කරලා ඊට පස්සේ ආයෙ කතා කිරීම වටිනවා. නැත්නම් ඔක්කොම එකට පැටලෙන්න පුළුවන්. ඒකින්ද දැන් අපි බොහෝ දේවල් කතා කරා. මම හිතන්නේ දැන් ප්‍රමාණවත් කියලායි. මේ තුනට අදාළව මං කියපු ක්‍රමයට අදාළව පැටලිල්ලක් තියෙනවා නම් තවත් කතා කරන්න පුළුවන්, වෙනස් ශේත්‍රයකට දාගන්න නැතුව. මොනවද? කයේ ස්වභාවය, ක්‍රියාකාරීත්වය සහ සිතේ ක්‍රියාකාරීත්වය කියන ඒවා විමසනවා. තාම අපි තීරණයක් කරන්නේ නැහැ, ස්ථිර තීරණයක් ගන්න ඕනේ නැහැ. හරිද? සැකෙම බලන්න මේක දිහා. හරි හරි හරි. හාමුදුරුවෝ කියන එක පිළිගන්නේ නැහැ, ඉවරයි. එහෙම හිතන්න, ඒක තමයි හොඳ. හරිද? එහෙම හිතලා, මොකද ඔය මං වුණත් පොඩි කාලේ එහෙමයි මං හිතුවේ. බුද්ධ ශාසනයට කරපු ලොකුම හානිය තමයි කවුරු හරි කෙනෙක් මම මගේ කියලා නෑ කියලා, විශේෂයෙන් මම නෑ කියලා හැමතැනම කියන එක කවුරු හරි තරහට කරපු වැඩක් කියලා. හරිද? එතකොට නමුත් මේක විමසනකොට තමයි තේරෙන්නේ නේද, පසු කාලීන, ගොඩක් පසු කාලීන තමයි තේරුනේ මෙහෙම එකක්, එහෙම එකක් නෑ කියලා. ඒක මේ වචන හුදු මතන මාත්‍රයක් නෙවෙයි, ඒක සම්පූර්ණයෙන්ම අවබෝධ කරගත යුතු දෙයක්. ඒක ගැන අපි ධර්මදේශනාවේදී සාකච්ඡා කරමුකෝ. එතකොට හරි, දැනට එහෙනම් කරන්න තියෙන්නේ තමන්ගේ ශරීරයේ ස්වභාවය මෙනෙහි කරනවා මගේ කියන අදහස නැති වෙන තුරු. ඒ කියන්නේ ඒක තියෙනවද කියලා බලන්න, සැකෙම්ම බලන්න. නෑ, මෙතන මේන්නේ මේ වැඩේ හේතු නැතුව වෙනවද, මේ වැඩේ හේතු නැතුව වෙනවද කියලා බලන්න. ක්‍රියාකාරීත්වය දිහා බලන්න. ක්‍රියාකාරීත්වයේ මෙලෝ සංසාර දෙයක් අපිට අපේ කියලා කරන්න බෑ මේ ශරීරයේ. හරිද? මේක අර මම කියන්නේ බැකෝ යන්ත්‍රයක් වගේ කියලා බලන්න. බැකෝ එකක් ගිහිලා ගමක පස් කපනවා කොහේ හරි තැනක. ඒ කුල්ල දන්නවද පස් කෑ වෙනවා කියලා? අත දන්නවද පස් උස්සනවා කියලා? රෝද දන්නවද ඒ ගමට ගිහිල්ලා කියලා? මොකුත් නැහැනේ. අපි දවල් බත් ඇනුවා. මේ ඇඟිලි දන්නවද බත් ඇනුවා කියලා? මේ හැම හැම දන්නවද බත් ඇනුවා කියලා? නෑ. මේ මස් පිඩු මේ මුකුත් දන්නවද බත් උස්සනවා කියලා? නෑ. නේද? මේ තොල් දන්නවද, දත් දන්නවද? හිත ඇරෙන්න වෙන කිසිම දෙයක් මේ ශරීරයේ තියෙන මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතර ම ගත්තොත් එහෙම නැත්තම් මේ ශරීරයේ ඕනම අංගයක් දැන් ඔය ඉඳගෙන ඉන්නකොට ඔය හැම දන්නවද ඇඳුම් ගෑවිලා තියෙනවා කියලා? නෑ. මේ තට්ටේ දන්නවද උඩින් කොණ්ඩේ තියෙනවා කියලා? කොණ්ඩේ දන්නවද තට්ටේ තියෙනවා කියලා? එහෙනම් මේ ශරීරය පැහැදිලිවම මොකක් වගේද නේද? බැකෝ එකක් වගේ. ඒක ක්‍රියාත්මක කරන ඇතුලේ කොල්ලා වගේ තමයි හිත. හරිද? එහෙනම් ඊට පස්සේ අපි හිත දිහා හොයලා බැලුවා. හිතත් මට ඕන හැටියට වෙන්නේ නෑ, හේතු අනුව සිද්ධ වෙනවා. ඉතින් ওই ටික තමයි තේරුම් ගන්න තියෙන්නේ ඇත්තටම. එතකොට මේක මට අදාළ නැති එකක් කියලා ওই විදිහට ওই ටික හොඳට මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යන්න. හරි. මෙනෙහි කරගෙන යන්න කාරණා තුනයි ආය මතක් කරනවා. කය, කයේ ස්වභාවය සහ ක්‍රියාකාරීත්වය, සිතේ ක්‍රියාකාරීත්වය. ඒවා එකක්වත් හේතු නැතුව වෙනවද කියලා බලන්නකො එතකොට හරිය. හරිද? හේතු නැතුව වෙනවද මට ඕන හැටියට තියාගන්න පුළුවන්ද කියලා බලන්න. එතකොටයි මගේ කියන හැඟීම උපදින්නේ. ඒ හැම තැනක්ම මතක තියාගන්න නෑ 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 පුළුවන් කියලා ඊට පස්සේ කියන්න. ඔය තුනේ. හරිද? ඔය තුනේ නෑ නෑ පුළුවන් කියලා කියන්න. මම කියන කතාව පොඩ්ඩක් පැත්තකින් තියන්න. එතකොට මගේ කියන්නේ කොහොමද මට ඕන හැටියට තියාගන්න බැයි නම්. නේද? මට ඕන හැටියට තියාගන්න බැයි නම් මගේ කියන්නේ කොහොමද? එතනින් නවත්තන්න. මම කියන ගැන මම පස්සේ කියලා දෙන්නම්. හරි. හොඳයි. හොඳයි. බලමුකො කරලා ඉස්සෙල්ලා. දැන් එතන ඔය ඔය කාරණා තුනේ පැටලිල්ලක් තියෙනවද මොකක් හරි? කරන්න කියපු ටිකේ පැටලිල්ලක් තියෙනවද? නිස්සද්දතාවයෙන් පෙනී යන්නේ පැටලිල්ලක් ඇති බවයි. ඔව්. අනිත් එක මෙහෙම කරන්න කියපු කාරණා ටික ගැන විශ්වාසයෙන් කරන්න. ඇයි මං එහෙම විශ්වාසයෙන් කරන්න කියන්නේ? කියපු කාරණා ටික ගැන සැකයක් නැහනේ. කරන්න කියපු කාරණා ටික ගැන. හරිද? ඒක විශ්වාසයෙන් කරන්න. ඊට පස්සේ ඊළඟ ටික අහුවේ. හරිද? අර එහා ගොඩක් එහා ගැන තියෙන අවිශ්වාසයක් ඉඳ මේක නොකර හිටියොත් මොකක්වත් හොයාගන්න බැරි වෙනවා නේද? ඈත කොහේ හරි තියෙන දෙයක් ගැන අපිට හොයන්න ඕන නම් අපි එතන ටික ටික යන්න ඕනේ. මෙහි ඉඳන් තර්ක කරලා වැඩක් නැහැ. ඒකින්ද කරන්න ඕන ටික ඉස්සෙල්ලා විශ්වාසයෙන් ওই ටික පැහැදිලිනේ කියපු ටික නේද? ඒ ටික අපි කරලා බලමු ඉස්සෙල්ලා මොකද්ද වෙන්නේ කියලා. හරි. හොඳයි. එහෙනම් අපි තවත් ගැටළු වෙන්න කලින් මම පැන ගන්නම් ඉක්මනට. නැත්තම් මට ගැටලුවක් වෙයි. ඕනට වැඩිය කතා කිරීම බහනාට තරන්නේ හොඳ නැහැ. පැයක් අහමාරයි දැන්. හරි. හොඳ නැත්නම් අපි එතකොට අර තියෙන ඒකාග්‍ර ගතිය අයින් කරලා කතා කරන තත්ත්වයට එනවා. ඒ කමටහන් වල අපි එහෙනම් මේකේ කතා කරන්නත් වෙනවා. ටිකක් කමන්නේ. හොඳයි. එමන හැමෝටම වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව තමන්ගේ ජීවිතය සකස් කරගන්න අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වීරිය, අධිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැම දිනාට. හොඳයි. වන්දනා කරගමු හැම දිනාම. අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු සාදු.